බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තත්තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තත්තියම්පි ධම්මං සරණං ගච්ඡාමි තත්තියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත පංචශීල සමාදානය මාර්ග ඵල නිවන් පිණිසම හේතු වේවා තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දුක්ඛේ ඥානං දුක්ඛ සමුදයේ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං පුබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං පුබ්බන්ත අපරන්තේ ඥානං පටිච්ච සමුප්පාද ධම්මේසු ඥානං අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි අති ගෞරවණීය ඒ වගේම සදා පූජනීය වන්දනීය මහා සංඝ රත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් පිරිස ධම්මේ සෝදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රෝණය කරන්න. එනිසා හැම දිනාම තමන්ගේ හිත නොඑක් නොඑක් අරමුණු වල දුවන්නට නොදී හිත එක්තැනක තබාගෙන බොහෝම වමනාවෙන් මේ මොහොතේදී මේ ධර්මයේ ශ්‍රවණය කළ යුතුයි. පින්වත්නි, ඇයි අපි ඒ තරම් වමනාවක් කරලා ඒ තරම් අවශ්‍යතාවයක් ඇති කරගෙන මේ ධර්මයේ ඇසිය යුත්තේ? පින්වත්නි, මේ මක්කොණක් පරක් තරක් නැති අනවරාගෝ දුක්සහගත මේ සංසාරයේ ඒ මේ අත දුවන සැරිසරණ අපිට ඒ සංසාර භවගමන නතර කරන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ සසර නැවත නැවත ඇති කරන ඉදදීම ඇති කරන හේතු හොයලා ඒ හේතු නතර කළොත්. ඉතින් ඒ හේතුව සසර ඉදදෙන්නට හේතු වෙන හේතුව මොකක්ද, ඒක නතර කරන්නේ කොහොමද කියන කාරණාව උපදේශයේ තියෙන්නේ ධර්මයේ තුලයි. පින්වත්නි, මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර නොගැනීම නිසා, අවබෝධ නොවීම නිසා අපි හැම දිනෙකම බොහෝ කාලයක් සසර දුක් විඳපුවය, සසර දුක් විඳින අය. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, නුඹලට කවුරු හරි කිව්වොත් නුඹලට උදේ කාලෙදිත් ආයුධ පාරවල් 100කින් ගහනවා, දවල්ටත් ඒ වගේ අඩයට 100කින් පහර දෙනවා, හවසටත් අඩයට 100කින් පහර දෙනවා. මේ වගේ දවස පුරාවට අඩයට 300කින් පහර කාලා කකා අවුරුදු 100ක් හිටිය චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියලා කිව්වොත් වහා කැමති වෙන්න, ඉක්මනින් කැමති වෙන්න, ශීඝ්‍රව කැමති වෙන්න. කුමක් නිසාද මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් දවසට පහරවල් 300 ගානේ අවුරුදු 100ක් පුරාවට ගුටිකා පහරවල් ගන්න ගණන් කරන්න පුළුවනි. එකමණිකම සසර දුක අවසන් වෙනවා. නමුත් චතුරාර්ය සත්‍ය අවබෝධ නොවි සසර හිටියෝ ගුටි කන්න වෙන වාරවල් ගණන මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වවදාලා. මේ පින්වුතුන්ට අමුතුවෙන් ගොඩාක් ජීවිතය ගැන, දුක ගැන, වටපිටාව ගැන කියන්න අවශ්‍ය නැහැ. වෙන මුකුත් නිසා නෙමෙයි මම්ම ඕමතරන් සතර ස්වභාවය කියලා තියෙනවා, ජීවිතය ගැන කියලා තියෙනවා. අපි හැම කෙනෙක්ම මේ හොයන්නේ සැප සතුට දෙක කියන එකත්, අපි හැමෝටම නොලැබුණේ ඒ සැප සතුට කියන එකත් මතක් කරලා තියෙනවා. අපි හැම වෙලාවකම උත්සාහවත් කරන්නේ හැම ඉරියව්වකම හැම ආකාරයකින්ම දුක නැති කරන්න කියන බවත්, නමුත් අපිට දුක නැති කරගන්න බැරි වෙච්ච බවත් මතක් කරලා තියෙනවා. ඉතින් පින්වතුනි, අපි හැමදාම හෙව්ව සැප ලැබෙන්නත්, අපි හැමදාම උත්සාහවත් වුණ දුක අයින් කරන්නත් පුළුවන්කම ලැබෙන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වීමෙන්, අවබෝධ කර ගැනීමෙන්. ඉතින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධය ඒ තරම්ම වටිනවා. පින්වතුනි, අපි මෙහෙම කිව්වොත් මේ ලෝකේ නිරතල අතරින් බොහොම වටිනා නිලතලයක් තමයි කියමු, නිලතලයක් තමයි රජකම. අපි කියමු ප්‍රදේශයකට හෝ ලෝකයට හෝ අධිපති රජ කෙනෙක් ඉන්නවා නම් මේ රජුරුවන්ට ධර්ම රෝගයක් හැදුණොත්, ඉතින් නොයෙක් විදවුරු ගෙනල්ල බෙහෙත් කළා සුව කරන්න බැහැ කියලා කියනවා. එක විදෙක් ඇවිල්ලා කියනවා, රජතුමනි, රජකම අතහැරලා අහවල් කැලේට ගිහිල්ලා අහවල් ප්‍රජාතිය කකා හිටියත් ඔබතුමාට මේ රෝගය හොඳ කරගන්න පුළුවන් කිව්වොත් රජකම අතහැරලා කැලේට යන්න නැති වෙයිද? යනවා. මොකද නොමැරීම එච්චරට රජකම රත්තදා වටින නිසා. නමුත් පින්වතුනි ඒක නොමරෙන්න බෑ. මරණය ටිකක් කල් දා ගන්න එක රජකමටත් වඩා වටින නිසා. එතකොට සදාතනික ජරා මරණ දුකෙන් මිදෙන ධර්මය හමුවේදී අතහරින්න බැරි දෙයක් තියනවද කියන කාරණාවක් නෝනක් තියෙන කෙනාට. ඒ නිසායි පින්වතුනි මේ සසර දුක්ගිනී නිවන සද්ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට රජවරු රජකම් අතහැරලා පැවිදි වුණේ, සිටවරු සිටුකම් අතහැරලා, ගෘහපතිවරු ධන ධාන්‍ය වස්තු අතහැරලා පැවිදි වුණේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ ඒ හැම දෙයකටම වඩා වටින නිසා. ඉතින් අපිටත් යම් දවසක චතුරාර්ය සත්‍ය ධර්මය හැම දෙයකටම වඩා වටිනා කියන බව තේරුනොත් තමයි අපේ මනසේ තියෙන කිලිස් අඩු වෙන්නේ, ආශ්‍රය ධර්ම ක්ෂය වෙන්නේ. ඉතින් ඒ චතුරාර්ය සත්‍ය වටිනාකම තේරෙන්නත් අපි අනුමානට හෝ අහලා තියන්නට ඕනේ. ඉතින් මම අද මේ පෙන්වන්නට හදන දහම් කරුණු ටිකක් ගැඹුරුයි. ඒ නිසා බොහොම වමනාවෙන් අහන්නට කියලාත් මතක් කරනවා. පින්වතුනි අපි දන්නවා මේ ශාසනයේ සංයෝජන 10ක් තියෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පුරාමාස කාමරාග පටිග රූපරාග අරූපරාග මාන උත්තච්ච අවිච්ඡා කියලා. ඒ මුලින් කියපු සංයෝජන නැත්තම් බැඳුම් තුන දිට්ඨි තුන සංයෝජන තුන ධර්ම. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පුරාමාස කියන ටික බැඳුමකුත් වෙනවා, දිට්ඨියකුත් වැරදි දැකීමකුත් වෙනවා. අනිත් හත වැරදි දැකීමක් නැහැ, බැඳීමක් විතරයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ දිට්ඨිත්ව වෙන සංයෝජනත්ව වෙන කෙලෙස් ටික පින්වතුනි නැති කරන්න බෑ වීර්යය. ඒ කෙලෙස් ටික නැති කරන්න පුළුවන් ප්‍රඥාවෙන්මයි ඥාන දර්ශනයකින්. සහ වස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතං ච සීලබ්බතං වාපියේ තච්චකින්චි චතු අපායේ හිච්ච විප්පමුත්තෝ චචා විතානානි අබබ්බෝ කාතුම්. සහ අස්ස දස්සන සම්පදාය ඒ ඔහුගේ දර්ශන සම්පදායත් එක්කමයි. යම් කිසි කෙනෙක් මේ දර්ශනය දකිනකොට ඒ දර්ශනය හා දැකීමත් එක්කම තයස්සු ධම්මා ජහිතා භවಂತಿ ධර්මතා තුනක් දුර වෙනවා. මොකද සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාර්ථ චතු අපාය හිච්ච විප්පමුක්තෝ එයා සතර අපායෙන් මිදුණු කෙනෙක්. චචා විදානානි අබබ්බෝ ඛාතු ධර්මතා හයක් එයා කරන්නට නොසුදුසුයි. මව මරණවා කියන අකුසලේ, පියා මරණවා කියන අකුසලේ, දුෂ්ට සිතින් බුදුරජාණන් වහන්සේ නමක ඇගේ ලියසල වුණා කියන එක, රහතන් වහන්සේ නමක් මරණවා කියන එක, සංඝ ભેද කරනවා කියන කාරණාව, ඒ වගේම මේ ශාසනයෙන් බැහැර තව ශාස්ත්‍රුන් වහන්සේ නමක් අදහනවා කියන කාරණාව. මේ කාරණා හයකවදාවත් මේ ජීවිතයේ නෙමෙයි, නිවන් දක්නාත කවදාවත් සසරදී කරන්නේ නැහැ. එතකොට ඒ දර්ශනය එච්චරට වටිනවා, එච්චරට ගැඹුරුයි. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වන යම් දර්ශනයක් මේ කෙලෙස් ටික දුරු වෙන්න, මේ කෙලෙස් ටිකට හඳුන්වනවා දර්ශනයෙන් පහකට යුතු කෙලෙස් කියලා. සක්කාය දිට්ඨි විචිකිච්ඡාව සීලබ්බත පරාමාස කියන කෙලෙස් ටික. පින්වතුනි ඔය කෙලෙස් ටික දුරු කරගන්න දැක්ක යුතු දර්ශනය මොකද්ද? චතුරාර්ය සත්‍ය. මේ දුක, මේ දුක ඇතිවීම, මේ දුක නැතිවීම, නැති කරන මඟ කියන ධර්මතා හතර අවබෝධ වෙච්ච මනසකට විතරමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ටික නැති වෙන්නේ. ඒ චතුරාර්ය සත්‍ය දන්නා වූ දක්නා වූ ඥාන දර්ශනය තමයි යගේ දර්ශනය. එහෙම නැතුව සක්කාය දිට්ඨිය කියන එක නැති කරන්න වෙන ක්‍රමයක් නැහැ. විචිකිච්ඡාව කියන එක නැති කරන්න වෙන ක්‍රමයක් නැහැ. සීලබ්බත පරාමාස කියන එක නැති කරන්න වෙන ක්‍රමයක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දවසක් භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, චූටි මුංගට වගේ පොඩි ගල් කැට හතක් අරගෙන, මහණෙනි මේ මුංගට තරම් පොඩි ගල් කැට හතද ලොකු, මේ පේන්නේ හිමාල පර්වතයේද ලොකු කියලා. ස්වාමීනි භාගතුන් වහන්සේ මේ මුංගට තරම් පොඩි මේ කුඩා ගල් කැට හතේ තාමත් ටිකයි, මහා මෙරු පර්වතයේ මහවිතාලය ඒක ගණනකට දෙන්නේ නැහැ. මහණෙනි ඒ වගේ දික්ටි සම්පන්න චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච නැත්නම් සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකයන්ගේ ගෙවුණු දුක හරියට මේ හිමාල මහ පර්වතයේ වගේ, හිමාල කන්ද වගේ ඉතුරු වෙච්ච දුක මුංගට තරම් පවතින ගල්කට හතක් තියෙන ඒ ප්‍රමාණ වගේ ඉතුරු වෙච්ච දුක, ජීවිච්ච දුක මෙයාගේ මේ මහා හිමාල පර්වතයට වඩා වැඩි කියලා. ඉතින් පින්වතුනි, අපි සසර මෙච්චර කාලයක් ආවේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවුණු නිසා. ඒක හරිම අසීරු කාරණාවක් අපිට නොතේරුණාට, මේ චතුරාර්ය සත්‍ය දේශනා කරන බුදුරජාණන් වහන්සේලා ලෝකෙ උපදින්න ඇති. පින්වතුනි, අනේ උපදුන වෙලාවක බොහෝ විටක අපි නිරේ ඉන්න පුළුවන්, අපිට ඒ අවස්ථාව වරදිනවා. එහෙම නැත්නම් බුදුරජාන් වහන්සේ නමක් පහළ ධර්ම දේශනා කරන අපි ප්‍රේත ලෝකෙ ඉපදිලා, එහෙම නැත්නම් අසුර ලෝකෙ ඉපදිලා, එහෙම නැත්නම් තිරිසංගත සතෙක් වෙලා, එහෙමත් නැත්නම් බුදුරජාන් වහන්සේ ලෝකෙ පහළ වෙලා අපි අරූපී බ්‍රහ්ම ලෝකෙක ඉපදිලා, එහෙම නැත්නම් අසඤ්ඤතලෙක ඉපදිලා, තවත් වෙලාවකදී බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා අපිත් මිනිස්සු වෙලා, නමුත් අපි මිත්‍යා දෘෂ්ටි කුලයක ඉපදිලා මිත්‍යා දෘෂ්ටි කර්ම සමාදානෙන් යුක්තව බුදුරජාණන් වහන්සේට දොස් කියා විදින පිරිසකට එකතු වෙලා, තවත් වෙලාවක බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මිනිස්සෙක් වෙලා අපි ඒ සද්ධර්මය නැහෙන, සද්ධර්මය අහන්ත නොලබෙන ඉතාම ප්‍රාන්ත ප්‍රදේශයක නොදියුණු ශිෂ්ටාචාරයක ඉපදිලා, අපි කියන්නේ වැදි පිටිසක් කියලා ඒ වගේ තැනක ඉපදිලා, තවත් විටකදී අපි මිනිස්සු වෙලා ඉපදිලා සද්ධර්මයේ තියෙන හොඳට ඉන්ද්‍රියාංග විකල නැතුව අංගවා කියන අරුතක් තේරුම් ගන්න පුළුවන් විදිහට මිනිසෙක් වෙලා අනේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා නැහැ. මේ විදිහට පින්වතුනි මේ දෙපැත්ත, ඒ පැත්තට මේ පැත්තට වැටි 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 අපි සසර ඇවිද්දා අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණේ බුද්ධෝත්පාද කාලේ මිනිස් ජීවිතේ සද්ධර්මය කියන මේ කාරණා තුන එකට එකතු කරගන්නවා කියන කාරණාව ගොඩක් දුෂ්කර එකක් වුණා. පින්වතුනි, මේ ධර්මතා තුන එකට එකතු වුණාම හරියට නිවන් දැක්කා වගේ, හරියට බත්තිගන්නක් බෙදලා අතට දුන්නා වගේ පින්වතුනි, වාසනාවෙන් ලැබෙන්න තියෙන ටික උපරිම ලැබිලා තියෙන්නේ. දැන් ඇත්තටම අවශ්‍ය යම් කිසි කෙනෙකුට උත්සාහය වීරිය තියෙනවා නම් නිවන් දකින්න පුළුවන්, සසර දුක නිමා කරගන්න පුළුවන්. ඉතින් අනන්ත සංසාර අපි ඕන තරම් ගෙවල් හදලා ඇති, දුව දරුවෝ පෝෂණය කරලා ඇති, වස්තු එකතු කරලා ඇති, නමුත් තාම සසර ජරා මරණ දුක අපේ ගෙවුනේ නැහැ. මේ බුද්ධෝත්පාද කාලයේ මනුෂ්‍ය ජීවිතයේ සද්ධර්මය හම්බෙච්ච මේ ජීවිතයේ විතරක් තුනුරුවන් වෙනුවෙන් පූජ කරන්න, තුනුරුවන්ට යොමු කරන්න, ඕනම් ආයෙ ඊට පස්සේ ගෙවල් හදන්න, ඈ පළුම්බල් එකතු කරන්න. නමුත් එක ජීවිතයක විතරක් තුනුරුවන්ට ජීවිතය නඹුරු කළොත් එපමණකින්ම මේ සසර දුකව සංවෙනවා. ඉතින් පින්වත්නි, මම මතක් කළේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධය ජීවිතයකට ඒ තරම්ම වටිනා ධර්මයක්. අපි මෙතන ඉඳලා ඒ ධර්මය පොඩ්ඩක් කතා කරමු. හැමදෙනාම බොහොම බොමනාවෙන් අහන්නට ඕනේ. පින්වත්නි, මේ ලෝකේ බෞද්ධ සහ අබෞද්ධ කියන චතුරාර්ය සත්‍ය විස්තර කරන්න කලින් පැහැදිලි කර යුතු තව ටික බෞද්ධ සහ අබෞද්ධ කියන ලෝකයක් දෙකට බෙදෙන්නේ මෙන්න මෙතනින්. බෞද්ධ අබෞද්ධ කියන පිරිස දෙකට බෙදෙන්නේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇති දැක්ම වැරදි. පින්වතුනි, අපි සත්‍ය පුද්ගලයෙක් කියලා කිව්වට මේ හැමතැනකම අංග 8කින් යුක්ත ප්‍රතිපදාවක් අපේ ජීවිතවල තියෙනවා. මේ ලෝකයාත් දුක කියන එක දන්නවා. මේ ශාසනයෙන් බැහැර අයත් දුක කියන එක දන්නවා. දුක ඇති වෙන හැටි දන්නවා. දුක නැතිවීම දන්නවා. නැති කරන ප්‍රතිපදාව දන්නවා. හැබැයි දන්නේ වැරදියට. ඒ දැනුමට කියනවා බුදුරජාණන් වහන්සේ මේ දැකීම වැරදි, මිච්ඡා දිට්ඨි. නමුත් ඒ මිච්ඡා දිට්ඨියෙන් යුක්ත මිච්ඡා අංගාට තමයි මේ පවතින්නේ. කෙනෙක් ජීවත් වෙනවා නෙමෙයි, කෙනෙකුගේ දැක්ම දෘෂ්ටියට අනුව තමයි හිත, කය, වචනය කියන තුන්දර ක්‍රියාත්මක වෙන්නේ. හිතන්න, කියන්න, කරන්න, ජීවත් වෙන්න මුල් වෙලා තියෙන්නේ දැකීම, දෘෂ්ටිය. දෘෂ්ටිය වැරදුනොත් ඉතුරු අංග ටික ඔක්කොම වැරදියට හැරෙනවා. අපි ඒක බලමු. ලෝකෙ තුලත් දුක දන්නවා. ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය, අප්‍රියන් හා එක්වීම, ප්‍රියන්ගෙන් වෙන්වීම, හිතන දේ නොලැබීම, මේවා දුකයි කියලා ලෝකයාත් දන්නවා. හැබැයි ලෝකයාට තියෙන්නේ දුක ගැන වැරදි දැනුමක්, වැරදි දැක්මක්. දුක ආත්ම කරගෙන තමයි ලෝකයා දන්නේ. ඉපදෙන්නේ මම, ලෙඩ වෙන්නේ මම, මහල් වෙන්නේ මම, මැරෙන්නේ මම, අප්‍රියන් හා එක්වීමේ දුකාය මට, ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුකාය මට, හිතන දේ නොලැබීමේ දුකාය මට, නැත්තම් සත්‍යයක් ඉපදෙන්නේ, පුද්ගලයෙක් ඉපදෙන්නේ, සත්‍යයක් ලෙඩ වෙන්නේ, පුද්ගලයෙක් ලෙඩ වෙන්නේ, සත්‍යයක් මැරෙන්නේ, පුද්ගලයෙක් මැරෙන්නේ කියලා මේ දුක ආත්ම කරගෙනයි ලෝකයා දන්නේ, ලෝකයා දකින්නේ. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ දේශනා කළා, ඔකට කියන්නේ දුක්ඛය අඥානං කියලා. ඊට පස්සේ ඒ ලෝකයාට දුක්ඛ සමුදය ගැන දැක්මක් තියෙනවා. දුක ඇතිවීම ගැන ලෝකයාට ලෝකයා දන්නවා. කොහොමද දුක ඇති වෙන්නේ? ගෙයක් දොරක් නැතිනොත් දුක එනවා. රාග රදී මුතුමැණික් නැතිනොත් දුක එනවා. දුවදරුවෝ නැතිනොත් දුක එනවා. ඉඩ කඩන් නැතිනොත් දුක එනවා. මෙල මුදල් නැතිනොත් දුක එනවා. යාහන වාහන නැතිනොත් දුක එනවා. එවනෙත් දකින්නේ. ඊට පස්සේ ලෝකයේ දුක් නිරෝධියක් දන්නවා. ගෙවල් දොරවල් තිබුණොත් දුක නැතුව ඉන්න පුළුවන්. යාහන වාහන තිබුණොත් දුක නැතුව ඉන්න පුළුවන්. ඉඩ කඩන් තිබුණොත් දුක නැතුව ඉන්න පුළුවන්. මෙල මුදල් තිබුණොත් දුක නැතුව ඉන්න පුළුවන්. දුවදරුව හදාගත්තු දුක නැතුව ඉන්න පුළුවන්. කවුරු දුක නැති කමට කැමති? දැන් එයාගේ දෘෂ්ටිය තියෙන්නේ මේ දුක කෙනෙක්ගේ, පුද්ගලයෙක්ගේ දුක ඇතිවලා තියෙන්නේ. දුක ඇති වෙන්නේ මේ භෞතික වස්තු නැති වුණොත්. දුක ඇති වෙන්නේ දුක නැති කරන්න පුළුවන් බාහිර වස්තු තිබුණොත් කියන තමයි දෘෂ්ටි. ඊට පස්සේ වුණ දැන් ඒ මිත්‍යා දෘෂ්ටියට අනුව ප්‍රතිපදාව යෙදෙන අංගාට හැම වෙලාවෙම ඒ දෘෂ්ටියට අනුව තමයි සංකල්පය. හැම වෙලාවෙම ගියක් හදන්න කොහොමද, දරුව හදාගන්න කොහොමද, මුදල් එකතු කරන්න කොහොමද, රස්සාවක් ගන්න කොහොමද, යාන වාහන එකතු කරන්න ගන්න කොහොමද කියලා සංකල්පයේ ඉඳලා තියෙන දෘෂ්ටියට අනුව. මොකද දුක නැති වෙන්න, දුක නැතිකමට කවුරුත් කැමති, කවුරුත් අහසයි, කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නිදුක් බව තමයි. ඉතින් දෘෂ්ටිය තියෙන්නේ මේවා එකතු කළ දුක නැතු වෙන්න පුළුවන් කියලා. ධිට්ඨියට අනුව සංකප්පය උපදිනවා. කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, හිංසා සංකප්ප කියන ටිකයි අන්තිමට ওই ටිකේ තියෙන්නේ. කාම වස්තු හොයන්නමයි හැම වෙලෙම. ඇයි බලන්න මෙච්චර මේ ගහගෙන යන්නේ මේ ජීවිතය ඇයි කියලා බලන්න පොඩ්ඩක්. ඇයි නිතරම කාමයේ පැත්තටම හිතන්නේ? ඉබේවත් ඇයි ධර්ම පැත්තට හිතෙන්නේ නැත්තේ කියන එක තියෙන්නේ පැනේ. හිතෙන්නේ නැත්තේ, හිතන්නේ නැත්තේ දෘෂ්ටිය නැති හින්දා. දෘෂ්ටිය තියෙන හින්දායි හිතන පැත්තට තමයි හිතන්නේ හැම වෙලෙම. ධිට්ඨියට අනුව තමයි සංකප්පය. එතකොට දැන් එයා දුක දන්නවා, දුක ඇතිවීම දන්නවා, දුක නැති වෙන හැටි දන්නවා, දුක නැති කරගන්න මාර්ගය සම්පූර්ණ කරගන්න ඊට අනුව හිතන. ගෙවල් දරවල් යාන වාහන ඉඩකඩම් මිලමුදල් දුවා දරුව හදා ගන්න හිතන්න වෙන මොකුත්ින්ද නැමෙ ඕව ගත්තම දුක නැති වෙන හින්දා. දැන් ධිට්ඨියයි සංකප්පයයි දෙක උන මනසින් පිළිලා එයා දන්න විදිහේදී සත්‍ය හතරට. සත්‍ය නෙමෙයි දන්න ධර්මතා හතර කෙරේ. ඒකට සත්‍ය කියන්නේ නැහැ. ඒකට කියන අසත්‍ය කියලා. වැරදි අඥාන. ඊට පස්සේ දැන් මේ ධිට්ඨියට අනුව හිතනවා. ඒ ධිට්ඨිය තමන් දන්න දේ සාක්ෂාත් කරගන්න, ඒ දකින දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරගන්න ඕන විදිහට වචන කතා කරන්නේ. බෝරු කියලා හෝ, කේලම් කියලා හෝ, හිස් වචන කියලා හෝ, පරස වචන කියලා හෝ, භවෝග සම්පත් උපදව ගන්න දහ ලෝකෙ තුල ওই දෘෂ්ටිය තියෙන කෙනාට නිදිච්ච මනසකින් වචන ටික වැරදි. ඊට පස්සේ එයා කය පවත්වන්නේ, කායික රැකියාව කරන්නේ ඒ ධිට්ඨිය සාක්ෂාත් කරන්න. සත්තු මරලා හරි, විස වර්ග විඳාම් කළා හරි, ආයුධ විඳාම් කළා හරි, කොහොම හරි කමන්නේ මේ ආර්ථය සම්පාදනය වෙනවා නම් එයාට මේක බරක් නැහැ. එයාට ප්‍රශ්නයක් නැහැ. මස් ලෝටි ගන්නම් පටවන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. එයාට චුට්ටක්වත් ඒක බයක් දෙන්නේ නැහැ. මොකද දෘෂ්ටියෙන් පුරවල තියෙන්නේ. ඊට පස්සේ කය කියන එකේ වැරදි. ඊට පස්සේ ඔන්න මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත. එයාගේ දිවි පැවැත්මම මෙන්න මේ වැරදි දෘෂ්ටිය, වැරදි දෘෂ්ටියට අනුව හිතලා, ඊට අනුව කියලා, ඊට අනුව කරන විදිහට තමයි ජීවත් වෙන්නේ. ආජීවිත මිච්ඡා. එයාගේ යම් උත්සාහයක් තියෙනවා නම්, උත්සාහය තියෙන්නේ මොකද්ද? අර කාම සම්පත ලබා ගන්න. එයා යම් සිහියක් යොදන්නේ මොකටද? අර භවෝග සම්පත් උපදවා ගන්නට. යම් හිතේ එකඟකමක් තියෙනවා නම් ඒක යොදා ගන්න මොකටද? අර සම්පත් ටික සම්පාදනය කර ගන්න. දැන් බලන්න, දුක ගැන වැරදුනහම දුක සමුදය වැරදුනා, දුක සමුදය වැරදුනහම දුක නිරෝධය වැරදුනා. ඒ ධර්මතා තුන වර්ධනකොට ප්‍රතිපදා වැරදුනා. නමුත් ඒ ඇයිට තේරෙන්නේ නැහැ වැරදි කියලා. අන්තිමට අපි සත්‍ය පුද්ගලයෙක් කියලා දැක්කට බලන්න අංගාර්ථක පැවැත්මක් මේ තියෙන්නේ. අනිත් අයව කපාගෙන, කොටාගෙන, මරාගෙන හරි මේ භවෝග සම්පත් හොයන්න මේ තරම් මේ කඩාගෙන බිඳගෙන යන්නේ ඇයි කියන කාරණාව තේරෙනවද? මොකද හිත, කය, වචනයයි කියන තුන්දර මෙහෙවල තියෙන හැම වෙලේම දිට්ඨිය. දෘෂ්ටිය තමයි හැම වෙලාවෙම පෙරට ගමන් කරන්නේ. ඔන්න මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වෙනකොට ඊතුරු අංග 8ම මිත්‍යා වෙලා මෙන්න මේකට කියනවා ලෝක කියලා. මේ පැවැත්ම තියන අයට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක්ඛේ අඥානං. එයා දුක දන්නෙත් නැහැ. දුක්ඛ සමුදය අඥානං. දුකේ ඇතිවීම දන්නෙත් නැහැ. දුක්ඛ නිරෝධය අඥානං. දුක්ඛ නිරෝධය දන්නෙත් නැහැ. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාය අඥානං. දුක් නැති කරන ප්‍රතිපදාව දන්නෙත් නැහැ. දුක නැති කරන්න පුළුවන් මේ ප්‍රතිපදාවෙන් කියන අදහස ඇති කරගෙන එයා ගොඩ ගහගෙන තියෙන දුක ඇති වෙනදී. අන්තිමට යථාර්ථය තියෙන්නේ දුක නැති වෙන දේ දුක ඇති වෙන හැටියට, දුක ඇති වෙන දේ දුක නැති වෙන හැටියට මෙයාට පැටෙනවා මේ දෘෂ්ටියෙන් තියෙන්නේ. එතකොට සත්පුද්ගල භාවයේ ඉක්මවාගේ ධර්මතාවයක් ශුන්‍යතාවයක් තියෙන්නේ. අපි පුද්ගලිය සත්‍යය කියන තැනක මිච්ඡා අංගාටක පැවැත්මක් දකින්න. ඔගලන්ට පේන්නේ වැඩට යන එන මිනිස්සු, උදේට වැඩට ගිහිල්ලා හවස ගෙදර එන මිනිස්සු නෑ. මිච්ඡා අංගාටක පැවැත්ම දකින්න මේ හැම තැනකම ජීවිතයේ නිදුක් බව ලබා ගන්න අංගාට යෙදවිලා තියෙන හැටි, හිත කය වචනය කියන තුන්දොර දෘෂ්ටියට අනුව යෙදවිලා තියෙන හැටි දකින්න. එතකොට ඔගලන්ට පෙනේ මුයේ මුළු ලෝකයේම අවිද්‍යාව නැමැති එකම නින්දක නිදි කියන කාරණාව. ඊට පස්සේ ඔන්න උබඳු ලෝකයක තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙලා බුදුරජාණන් වහන්සේ අලුතින් දර්ශනයක් දුන්න ජීවත් වෙන්නේ. මේ එක තැනක ඇස් දෙක වහගෙන භාවනා කරනවා වගේ එකක්ද දැන් ලෝකයායි කළේ නෑ. ඒ දිට්ඨියෙන් යුක්ත අංගාටෙන් තමයි ජීවත් වෙන්නේ නේද? ජීවත් වීමම අංගාටේ පැවැත්ම. ඒ පැවැත්මට බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා වෙනම දර්ශනයක් දුන්නා ලෝකයක් දකින දෙයට වඩා. ලෝකයේ දුක දකින තැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණපි දුක්ඛ, අපේ සංපයෝගෝ දුක්ඛෝ, පියෝ විපයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං, සංකිතන පංච උපාදාන කන්ද දුක්ඛ. මේ දුක කියලා 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 විස්තර කළා. කෙටියෙන් කියනවා නම් මේ මම මගේ මගේ ආත්මය කියලා දැඩිව ගත්තා වූ ස්කන්ධ පංචකයයි දුක. දුක පුද්ගලයෙක්ගේ නෙමෙයි, දුක සත්වයෙක්ගේ නෙමෙයි, දුක කෙනෙක්ගේ නෙමෙයි, දුක ආත්ම නෙමෙයි. මේ දුක් මේ ස්කන්ධය දුකයි, මේ ස්කන්ධ ටික දුකයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. පින්වත්නි දුක් ස්කන්ධ ටික කියනකොට මොකද්ද? රූප උපාදාන ස්කන්ධය, වේදනා උපාදාන ස්කන්ධය, සංඥා උපාදාන ස්කන්ධය, සංකාර උපාදාන ස්කන්ධය, විඤ්ඤාණ උපාදාන ස්කන්ධය. මේ පංච උපාදාන ස්කන්ධය දුකයි. දුක්ඛ සමුදය ඥානෙ එනකොට පින්වත්නි මෙන්න මේ දුක්ඛ සමුදය ඥානය ගත යුතුයි. පුබ්බන්ති ඥානය, අපරන්ති ඥානය, පුබ්බන්ති අපරන්ති ඥානය හරහා සමුදය සත්‍ය දත යුතුයි. ඉස්තෙල්ල දුක දැක්කොත් තමයි දුකට හේතුව තේරෙන්නේ. එතකොට කොහොමද මේ දුක් වූ ස්කන්ධ ටික සත්‍ය පුද්ගලෙක් නෙමෙයි ස්කන්ධ ටිකක් කියලා දකින්නේ? පින්වතුනි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නම් අනිවාර්යයෙන්ම පටිච්ච සම්පදාය අවශ්‍යයි. පටිච්ච සම්පදාය ධර්මය අවබෝධ වුණොත් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. පටිච්ච සම්පදායෙන් තමයි චතුරාර්ය සත්‍ය සාක්ෂාත් කරගන්න තියෙන්නේ. චතුරාර්ය සත්‍ය පටිච්ච සම්පදාය ධර්මතා දෙකක් නෙවෙයි එකක්. පටිච්ච සම්පදාය ධර්මයේ පෙන්වන කාරණා 11 ඔයගලන්ට මතකයිද? දන්නව නේද? ඒ පටිච්ච සම්පදාය තියෙනවනේ විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා කියලා ධර්මතාව ටිකක් තියෙනව නේද? මෙන්න මේ ටික තමයි අපේ ජීවිතය. නැත්තම් තාපත්තෙන් ගත්තොත් පංච උපාදාන කන්දා දුක්ඛ කියලා කිව්වොත් ඔන්න ඔය ටික දුක. දුක්ඛ සත්‍ය තමයි විඥාන, නාම, සලආයතන, පස්ස, වේදනා කියන ටික. ඒක කෙනෙක්ගේ නෙමෙයි, පුද්ගලයෙක්ගේ නෙමෙයි, හේතු ප්‍රත්‍යයයි. මම උගලන්ට උපමාවක් කියන්නම් පැහැදිලිව ටිකක් තේරුම් ගන්න. පින්වතුනි අඹ ඇටයක් වගේ දෙයක් ගත්තොත් අඹ ඇටයට කියනවා හේතුව, නැත්නම් බීජය කියලා නේ. ඊට පස්සේ මේ අඹ ඇටේ පොළවේ පස් තියෙන දෙතනනේ තියෙන තැනක පැලකොළු හිටෙවුවෝ මේ අඹ ඇටේ නිසා පස්සේ පොඩි මුටෙයියෙක් බීජයක් අංකුරයක් හැදේ නේද? චූටි පැලයක් හැදේ නේද? දැන් අඹ ඇටේ කියන එක බලන්න හොඳට. අඹ ඇටේ කියන එක වැය වෙලා යෙදිලා තමයි මේ ගහ කියන එක පැලේ කියන එක ආවේ. අඹ ඇටෙන් කරපු උපරිම දේ බලාපොරොත්තු වෙන්න පුළුවන් උපරිම දේ මොකද්ද? පොළොවේ තියෙන පස්තික ඌජාසාරය උදව් කරගෙන මොටේජයි පැලයක් හැදෙනවා කියන කාරණාවයි අපි බලාපොරොත්තු වෙන්නේ මිසක වෙන කාරණාවක් බලාපොරොත්තු වෙන අඹ ඇටේ දැන් ඉදීමට නෑ. අඹ ඇටෙන් කරන උපරිම කාරණාව මොකද්ද? පැලයක් අංකුරයක් ලබා ගන්න එක. ඒ පැලේ කියන කාරණාවට අඹ ඇටේ වැය වෙලා නේද හැදෙන්නේ? අඹ ඇටේකුයි පැලේකුයි දෙකක් දැක්ක හැදෙයි දැන් අපිට. වෙනමම අපි දාපු විදි අඹ ඇටයක් තියෙද්දි තව පැලේකුත් ඇති වෙලා තියෙනවද? අඹ ඇටේ කියන කාරණාවම වැය වෙලා නේද පැලේ උනේ? හරි. දැන් අඹ පැලේ චූටි මොටිජ කාලේ අත්තු ඉති කොළ තියෙනවද? ඊට පස්සේ මේ පොළොවේ තියෙන ඕජාසාරය උරාගෙන ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික හැබැයි අර බෑටේ තියෙන බීජ ගතියටයි මේ ගහ හැදෙන්නේ. අඹ ඇටේ තියෙන බීජ ගතියත් පොළොවේ තියෙන ඕජාසාරය දෙක උදව් කරගෙන දැන් මේ ගහ ටික ටික වැඩෙනවා නේද? වැඩෙනකොට ටික ටික ඔන්න පුංචියට පොළ ටිකක් එනවා. ඊට පස්සේ අතුහිති බෙදෙනවා නේද? අතුහිති බෙදෙනවා. අතුහිති බෙදিলা මේ ගහ මහ විශාල ගහක් වෙනවා. ගහක් වුණාට පස්සේ දැන් මේ ගහ හොඳට මෝරනවා. හොඳට මේරුවාම බාහිර පරාග පෝෂණය නිසා මේ ගහේ මල් හැදිලා ගෙඩි හැදෙනවා. තේරෙනවද? හරි. දැන් බලන්න අඹ ඇටේ කියන එක හිතෙව්වේ අපි යම් අර්ථයක් සඳහා නම් ඒ අර්ථය ඉපදিলা තියෙනවා. මොකද ගෙඩි බලාපොරොත්තු වෙන්නේ නේද? හරි. අඹ ඇටේ ගෙඩි ටිකයි අතර තියෙන සම්බන්ධතාවය බලන්න එකක් නැති වුණොත් අනික තියෙනවද කියලා. අඹ ඇටේ නැතිනම් ගහක් ගහක් කඳක් තියෙයිද? අතුයිති තියෙයිද? ගෙඩි තියෙයිද? හරි. අඹ ඇටේ තියෙනවා. කඳ නැතුව අතුයිති ගෙඩි තියෙනවද? නැහැ. එහෙනම් කඳ අතරින්ද නැහැ. අඹ ඇටේ කඳයි තියෙනවා. අතුයිති නැතුව ගෙඩි තියෙනවද? නැහැ. එහෙනම් අඹ ඇටේ තියෙනවා. ගහකුත් හැදෙනවා. අතුයිතිත් තියෙනවා. ගෙඩිත් නැත්තම් පළක් තියෙනවද? ගෙඩිත් තෝරන්නේ. මේ ගෙඩි හැදෙනවා කියන තැන දක්වා එකටම සම්බන්ධයි නේද? අඹ ඇටේ පොළවේ හිටෙවුවා වගේ කිය දකින්ද මේ කර්ම විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් මවපුතට දැසගත්ත හැටි. විඥානයේ පටිසම්පදී විඥානයේ කෙනෙකුට ඕගොල්ලෝ අඹ ඇටේ පොළවේ වැහුවා තැම්පත් කළා වගේ දකින්ද? අඹ ඇටේ වැය වෙලා පොළවේ තියෙන ඕජාසාරයත් උදව් කරගෙන ගහක් හැදෙන්න පටන් ගත්තා වගේ මේ විඥානය කියන කාරණාව වැය වෙලා කනබුන ආහාරය උදව්වත් අරගෙන නාම රූප කියන ධර්මතාව දෙක හැදෙනවා. මේ ගහ වැඩෙනවා වගේ නාම රූප දෙක වැඩෙනවා. ඒ සිටේ තියෙන නාම ධර්මයි රූපය හදනවයි කියන කාරණාවට දැන් විඥානය කියන එක වැය වෙලා දැන් අමුතු ප්‍රතිසන්දි සිතකින් වෙන වැඩක් බලාපොරොත්තු වෙන්න එපා. විඥානය කියන එකේ උපරිම දේ තමයි යා කළා තියෙන්නේ නාම රූප හදනවා කියන ටික විතරයි. සිතේ තියෙන නාම ධර්ම වලට අනුව මේ රූපය හදනවා කියන ටික කළා. ඒකට වැය වෙලා. දැන් නාම රූපෙකුයි විඥානෙකුයි දෙකක් දැකෙන්න එපා. අඹ ඇටේකුයි ගහකුයි දෙකක් දැක්ක හැටිද? නැහැ. අඹ ඇටේ වැය වෙලා තමයි ගහ ඇතුලේ. එතකොට විඥානය කියන එක වැය වෙලා තමයි නාම රූප උනේ ගහ ඇතුළේ. නාම රූප දෙක මුල් අවදී මොටිය කාලේ අංකුරේ කාලේ අතුයිති නැහැ. මේ ගහේ මොටිය කාලේ අංකුරේ කාලේ අතුයිති නැහැ වගේ මේ නාම රූප දෙකේ මුල් අවදී අතුයිති නැහැ. මේ නාම රූප දෙක තව ටිකක් වැඩෙනකොට මෝරනකොට මේකේ අතුයිති බෙදෙන්න ගත්ත ඇහැ කන දිව නාසය ශරීරය මනස කියලා අතුයිති බෙදුනා. දැන් අතුයිති බෙදිච්ච ගහ ලපටි. ඒක මෙහෙරුවා. ටික 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 හැදුනා. හැදුනහම බාහිර පරාග පෝෂණය නිසා ගෙඩි හැදෙනවා. ඒ වගේ විඥානේ නැත්නම් නාම රූප වෙලා නාම රූප දෙක වැඩෙනකොට ඇහැ කන දිව නාසය ශරීරය කියන අතීත බෙදුනා වගේ තමයි නාම රූපච්ච සලායතන බාහිර පරාග පෝෂණය වගේ මේ ආයතන වලට බාහිර රූප ආයතන වලට බාහිර ශබ්ද ආයතන වලට බාහිර ගන්ධ ගැටෙනවා. ඒ ස්පර්ශය නිසා වේදනාවක් ඇති වෙනවා. මේ වේදනාව කියන්නේ කිමොතුනි ඵලයක්. ඇහෙන් රූපයක් දැකලා සැප වේදනාවක් විඳිනම් දුක් වේදනාවක් විඳිනම් උපේක්ෂා වේදනාවක් විඳිනම් කණෙන් ශබ්දය ඇසීම නිසා සැප දුක් උපේක්ෂා වේදනාවක් විඳිනම් දැන් මේ ගහේ හැදෙන කෙටි. දැන් අපි මේ දුක පිරිසිදු දකින්නේ නැත්නම් මේ ගහේ සිද්ධිය ගහේ හේතුඵල ධර්ම දන්නේ නැහැ අපි. අපි gediya කඩලා මේ gediya මගේ කියනවා. මේ අඹ gediya මගේ කියනවා. මට කියනවා. මගේ දරුවට කියනවා. නමුත් මේ අඹ gediya අයිති කාටද? මනාව කොටම කිව්වොත් අඹ gediya කොතෙන්ද කාටද අයිති? අඹ gediyට ළඟම හේතුව මොකද්ද කියන්නේ? නැට්ට නෙමෙයිද? නැට්ට අයිති කොහටද? අතීති වලට. අතීති කොහටද අයිති? කඳට. කඳ කොහටද අයිති? ඇටේට. හරියට ගත්තොත් එන්න ඕනේ එහෙම නේද? එහෙනම් මේ ඇතිවෙන වේදනාව හරියටම ගත්තොත් අයිති කාටද? කොතෙන්ද? ස්පර්ශයට. ස්පර්ශය කොතෙන්ද අයිති? අතීති වලට, ආයතන වලට. අතීත කොහටද අයිති? කඳට. ආයතනට කොහටද අයිති? නාම රූප වලට. කඳ කොහටද අයිති? ඇටේට. නාම රූප දෙක කොහටද අයිති? විඥාණයට. මෙතනින් එහාට යන්නේ. මේ ජීවිතේ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියනකොට කිසිම වෙලාවක වෙන් කරන්න බැරුව ඕනෝන්ට ප්‍රත්‍ය වෙලා ඕනෝන්ට උපකාර වෙලා එකට පවතින ධර්මතාව ටික. දැන් ඔතන තියෙන්නේ සත්‍යයේ පුද්ගලයේගේ රූපයක් නෙවෙයි. සත්‍යයේ පුද්ගලයේගේ නාම ධර්මයක් නෙමෙයි. සත්‍යයේ පුද්ගලයේගේ දුකක් වේදනාවක් නෙවෙයි. මේ වේදනාව මම හෝ මගේ ආත්මය නෙමෙයි. මේ වේදනාව හේතු ප්‍රත්‍යයයි. අර අඹගහ සත්‍යයේ හෝ පුද්ගලයේද? නැත්නම් ඒ ගෙඩි මම හෝ මගේ ආත්මයද? නෑ. එතන තිබුණේ ස්වභාව හේතුඵල ධමයක් නේද? ඒ වගේ දුක්ඛේ ඥානං කියනකොට එයා දකිනවා මේ අඹගහක් හැදු ගෙඩි හැදෙන අඹගහකුයි රූප දකින සද්ධාහන මේ රූපයකුයි අතර වෙනසක් නෑ. මේ දෙකම එකයි එයා දකිනවා. දුක්ඛ ස්කන්ධ ටික එකට ගන්නවා. එතකොට මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා මේ වේදනාව කියන තැන දක්වා දකිනකොට වේදනාව මම වේදනාව මගේ වේදනාව මගේ ආත්ම වෙන්නේ වේදනාව හේතුප්‍රත්‍ය වෙනවා ස්පර්ශය නිසා. ස්පර්ශේ ආයතන නිසා ආයතන නාම රූප නිසා නාම රූප දෙක විඥානය නිසා කියන කාරණාවක් වෙන ඔන්න මේ ටික අයිති දුක්ඛ සත්‍යෙට. දුක්ඛේ ඥානං කියනකොට එයා දන්නවා මේ සිත විඥානයේ වැවිලා නාම රූප වෙලා නාම රූප දෙක නිසා ආයතන හැදිලා ආයතන ටික නිසා ස්පර්ශ වෙලා ස්පර්ශ වෙච්ච නිසා මේ වේදනාව එන්නේ කියලා දකිනකොට සැප වේදනාවත් හේතුප්‍රත්‍යයි, දුක් වේදනාවත් හේතුප්‍රත්‍යයි, උපේක්ෂා වේදනාවත් හේතුප්‍රත්‍යයි. ස්පර්ශය නැතිවෙනකොට නැති වෙනවා කියලා දකිනකොට එයා දැක්කේ අන්තිමට මොකද්ද? සැප වේදනාවෙන් දැක්ක මොකද්ද? ප්‍රිය විප්‍රයෝග දුක්ඛය. දුක් වේදනාවෙන් දැක්ක අප්‍රිය සංප්‍රයෝග දුක්ඛය. අන්තිමට මේ තුන් වේදනාවෙන් එයා දැකලා තියෙන්නේ අප්‍රියන් හා එක්වීමේ දුක සහ ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුක කියන හේතු ප්‍රත්‍යය. එතකොට දුක්ඛේ ඥානං කියනකොට එයා දන්නවා මේ දුක්ඛ පංච උපාදානස්කන්ධයේ දුක මේ දුක්ඛ ස්කන්ධ ටික හේතු ප්‍රත්‍යය කියලා දකිනවා. දැක්කම දකිනවා ඊට පස්සේ එහෙනම් සත්‍ය පුද්ගල වෙන්නේ මේ දුක්ඛ හේතු ටිකක් තියෙනවා. මේ දුක්ඛ ස්කන්ධ ටික හැදුනේ කොහොමද? අඹ ඇටේ කොහොමද මෙතන පැලවුනේ? අන්න ප්‍රශ්නයක්. එතකොට අන්න එතකොට දුක්ඛ සමුදය ඥානය එන්නේ එතකොටයි. මේිට පෙර මේ වගේම අඹ ඇටයක් හිටෝලා එක පැලයක් හැදිලා ගහක් ඇවිල්ලා අතුරුති බෙදිලා ගෙඩි හැදුනහම ඒ ගෙඩි කාලා ඒක ඇට විනාශ නොකළ නිසා ඒ ගහේ ඇටයක් තමයි මෙතන පැලුනේ කියලා අතට යනවා. මේ විඥානාවක සලසන පස්ව වේදනා කියන මේ දුක දකිනවා සත්‍යයේ පුද්ගලෙට නෙවෙයි දුක්ඛ ස්කන්ධය. මේ දුක්ඛ ස්කන්ධය මෙතන හටගත්ත මොකක් නිසාද? තග්ගල දකිනවා පුබ්බන්තේ ඥානෙට යනවා පෙර. පෙරද මේ වගේම දුක්ඛ ස්කන්ධ ටිකක් හටගත්ත තැනක දුක්ඛ ස්කන්ධය කියලා ඇත්ත නොදන්නාකම නිසා සත්ව පුද්ගල භාවයෙන් ඇති කරගත්ත කර්මයේ හේතු වුණා, කර්ම විඥානයේ හේතු වුණා මේ ප්‍රතිසන්දිත හදන්න කියලා දකිනවා. පෙර අවිද්‍යාව සංකාරයේ හේතුයි දැන් මේ ප්‍රතිසන්දියට. අවිද්‍යාව පත්‍ය සංකාරා සංකාර පත්‍ය විඥාන කියලා දකිනවා. විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පත්‍ය පස්ස, පස්ස පත්‍ය වේදනා කියලා. ඔන්න දැන් මේ දුකට පුබ්බන්ත ඥානය ඇති වුණා. ඊට පස්සේ එයා දකිනවා අපරන්ත ඥානයත් අද මේ විඥාන නම් සාරණ පස්ස වේදනා කියලා ස්කන්ධ පංචකයේ හේතු ප්‍රත්‍යව පවතින ධර්මතාවය අවබෝධ කර නොගෙන මේ ඇත්ත නොදන්නාකම අද තිබුණොත් ඇත්ත නොදන්නාකම නිසා ඇති කරගන්න පුද්ගල භාවයෙන් ඇති කරගන්න සිතින් කීම් කිරීම නැවත කර්මයක් වෙනවා. ආයෙත් මේ ගහේ ගෙඩිවල දෝෂෙ නෙමෙයි ගෙඩි ඇතුලේ තියෙන ඇටි තුරුකලා වගේ අද ඇති කරගන්න අවිද්‍යා කර්මයට නැවත මේ ඇටි පැලවෙලා ආපහු මේ වගේ ගහක් හදනවා, ගහක් ගෙඩි හදනවා කියලා මේ දුක්ඛ ස්කන්ධ ටික නැවත හැදෙන හැටිත් එයා දන්නවා. පුබ්බන්ත අපරන්ත ඥානං එයා දන්නවා පෙර අවිද්‍යා කර්ම තිබුණු නිසායි අද මේ විඥාන නාම සලාතන පස්සේ විඥාන කියන දුක්ඛ ස්කන්ධ ටික හටගත්තේ. අද දුක්ඛ ස්කන්ධ ටික පිරිසිඳ නොදන්නා කමින් කර්ම රැස් කරගත්තොත්, කෙලෙස් ඇති කරගත්තොත්, අද අවිද්‍යා කර්ම කෙලෙස් කියන ටික තිබුණොත් ඒ කෙලෙස් ටිකෙන් නැවත මේ වගේ ටිකක් හදනවා කියලා දකිනවා. මේ අඹ ගහ දැක්ක, මේ අඹ ගහේ තියෙන හේතුව පෙර අඹ ගහේ ඇති ඉතුරු කරපු එකයි කියලා දැක්ක. එතකොට උත්තරයක් ආවා, දැන් අඹ ගහේ ඇති ඉතුරු කළොත් අනිවාර්යෙන් මේ වගේ ගහක් හදනවා කියලා දැක්කා. මේ අඹ වර්තමාන අඹ ගහට පුබ්බන්තේ ඥානය ගියා. පෙර අඹ ඇටේ ගහේ ඇති ඉතුරු කරපු හිඳයි මේකට අපරන්ත ඥානයක් එනවා. අද මේ ගහේ ගෙඩි කෑවට කමක් නැහැ, ඇට ඉතුරු කළොත් නැවත මේ වගේ අඹ ගහක් හදනවා කියන එක, හැදෙනවා කියන එක නවත්තන්න බෑ. අපරන්ත ඥානය ආවා. පුබ්බන්ත අපරන්ත ඥානං එහෙනම් මේ අඹ ගහ කියන එක හේතුඵල ධර්මයක්, පටිච්චසමුප්පාද ධර්මතාවයක්. ඈ පෙර හේතු ටික නිසා අනිවාර්යෙන්ම දිකින් දිකටම අඹ ගහ නිසා අනිවාර්යෙන්ම අඹ ඇටේ හැදෙනවා, අඹ ඇටේ නිසා අනිවාර්යෙන්ම ආයි ගහක් හැදෙනවා නම් අපිට මේක නවත්තන්න බෑ. නමුත් අනිවාර්යෙන්ම නිසකම නිසා අඹ ඇටයක් අඹ ගහක් හැදෙන්නේ ඇට ඉතුරු කළොතේ. දැන් මෙතන ඉඩක් තියෙනවා. ඇට ඉතුරු කරනවද නොකරනවද කියන කාරණාව කරන්න පුළුවන්කම තියෙනවා. හරි, ඊට පස්සේ දුක්ඛ නිරෝධේ ඥානේන. දුක්ඛ නිරෝධේ ඥානය කියනකොට අද මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ ස්කන්ධ ටික දුක නැත්නම් අද මේ ඇටයක් හිටෝලා පහළ වෙච්ච ගහේ හැදෙන ගෙඩි ටික මේ අඹ ගහ පෙර ගහේ ඇට ඉතුරු නොකළ නම් අද මේ වගේ ගහක් නෑ නේද කියලා නිරෝධයට නෝන වෙනවා පුබ්බත් ඥානය. අද මේ ගහේ ගෙඩි කෑවට එක ඇටයක්වත් තිබ්බේ නැත්තම් ඇටයක්වත් ඉතුරු නොකළ ඇටේ දෙකට පල්ල දැම්මොත් හෝ පිච්චුවොත් හෝ කන කන ගෙඩිය ඇට ටික ඉතුරු නොකළොත් මත්තේ මේ වගේ ගහක් හැදෙන්නේ නෑ කියලා දන්නවා. එතකොට මේ පුරාණාඹැතේ හැදිච්ච ගහ අවුරුදු 50ක් හරි 100ක් හරි තියෙනකන් තියේ. ගහේ හැදිච්ච එකම ගෙඩියක්වත් ඉතුරු නොකළොත් මේ ගහ දිරයයි. නැවත ගහක් හැදෙන්න තියෙන හේතුත් නැහැ. එතකොට මේ අඹ ගස් පරම්පරාවට මොකද වෙන්නේ? නතර වෙනවා. ඉවර වෙනවා. නේද? ඒ වගේ ජීවන පිළිබඳ නුවණත් එයාට එනවා. නිරෝධේ ඥානය පෙර අවිද්‍යාව නිරුද්ධ වෙලා සංඛාර නොවුනනම් මේ විඥානාභූත ලක්ෂණ පස්ව වේදනකෙන් ධර්මතාවය නෙවෙයි. ඉතින් අද මේ විඥානාභූත ලක්ෂණ පස්ව වේදනකෙන් ධර්මතාව පහ පිරිසිඳ දැකලා අවිද්‍යාව දුරු කළා සත්පුද්ගල භාවයෙන් ඇති කරගන්න කර්ම නොකොළොත් මත්තේ මේ වගේ ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ පැමිණීමක් නැහැ. මත්ති විඥානාවක සලතන පස්ස වේදනා කියන ධර්මතාව ඇති වෙන්නේ නෑ නේද කියලා දුක්ඛ නිරෝධී ඥානෙ ඇති වෙනවා. ඔන්න දැන් මේක තමයි මගේ දික්තිය වෙන්නේ. දුක්ඛ ඥානෙ එනවා, දුක්ඛ සමුදය ඥානෙ එනවා, පුබ්බන්ති ඥානෙ, අපරන්ති ඥානෙ, පුබ්බන්ත අපරන්ති ඥානෙ හරහා සමුදය සත්‍ය ඥානෙ එනවා. දුක්ඛ නිරෝධී ඥානෙ එනවා, පුබ්බන්ති ඥානෙ, අපරන්ති ඥානෙ, පුබ්බන්ත අපරන්ති ඥානෙ හරහා නිරෝධී නුවන් එනවා. එතකොටම සම්මාදිට්ඨි මාර්ගයේ ඉපදිලා දැන් ලෝකයට තිබුණේ දුක දුක ඇතිවෙන තිවම නැති කරන මග වෙන විදියකටනේ. මෙයාට මාර්ගය කියනක උපදිනවා. එහෙනම් මොකක්ද මේ දුක පිළිසිඳ දැකලා මේ දුක් වූ ස්කන්ධ ටික මම මගේ මගේ ආත්මයයි කියන දැකීම තුල ඉඳගෙන ඇති කරගන්න කර්ම කෙලස් ටික ඇති කර නොගත යුතුයි. දුක්ඛ පිටසින්ද දැකලා ඒ කියන්නේ විද්‍යාව උපදවාගෙන අවිද්‍යාව නිරුද්ධ කළා සත්පුද්ගල භාවයෙන් සිටින් කීන් කිරින් කරන එක නතර කළ යුතුයි. එහෙම වුණොත් මේ දුක්ඛ ස්කන්ධ නැවත හටගන්නේ නැහැ කියන දැක්මාව ඔන්න යගේ දිට්ඨිය. දැන් එයා හැම වෙලාවෙම හිතන්නේ නිතරම කල්පනා කරන්නේ මේ දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරගන්න පංච උපාදානස්කන්ධයේ පිරිසිදු දකින විදියට. දැකලා සත්පුද්ගල භාවයේ ජීවෙන විදියටයි නිතරම හිතන්නේ. දැන් මේ විච්‍යයට කියනවා දුක්ඛ ඥානං කියලා. කියන ওই විදියට දුක දකින එකට කියනවා දුක්ඛ ඥානං කියලා. ඒක දුක පිළිබඳ නුවණක්. දුක්ඛ සමුදය ඥානං කියලා කියනවා මේ දුකට අතීතයෙන් අනාගතයෙන් අතීතයේ සහ අනාගතයේ දෙකෙන් දන්නා නුවණට කියන දුක්ඛ සමුදය ඥානය කියලා. දුක්ඛ නිරෝධී ඥානයක් දැන් මේ දුක්ඛ ස්කන්ධ ටික වෙන්නේ නැහැ අතීතයේ මේ වැරද්ද නොවුනා නම් අද මේ දුක්ඛ ස්කන්ධ ටික පිරිසිදු දැක්කොත් අනාගතයේ දුක්ඛ ස්කන්ධ හැදෙන්නේ නැහැ කියලා නිරෝධී ඥානයක් එනවා. ඔය ටික එකතු කළා ධිට්ඨිය ඇති වුණා සම්මාධිට්ඨිය. මොකද්ද දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානය කියන උපසනා. එහෙනම් දුක් නැති කරන්න නම් මේ පංච උපාදානස්කන්ධය පිරිසෙන් දකින්න ඕනේ. මේ පුද්ගලයේ සත්‍යයක් නෙවෙයි, මේ මම නෙමෙයි, මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේතන. මේ ඇහැ මම නෙමෙයි, ඇහැ මගේ නෙමෙයි, ඇහැ මගේ ආත්මෙ නෙමෙයි, නාම රූප නිසායි ආයතන ටික හැදුනේ. නාම රූප මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි, මේ ප්‍රතිසන්දි සිත නිසායි විඥානෙ නිසායි නාම රූප උනේ. හොඳට දන්න මේ සිත පරම්පරාවෙන් ආවට ආව නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි, පෙර කර්මය නිසා මේ සිත කර්මය එතන ස්කන්ධ පංචක නොදන්න අවිද්‍යාව නිසායි කියලා උත්තරය එනවා. ඊට පස්සේ එහෙනම් අද මේ ස්කන්ධ පංචකයේ පිරිසිඳ දකින්න ඕනේ කියන ධිට්ඨිය ඇති වුණාට පස්සේ ඒ ධිට්ඨියට අනුව තමයි නිතරම හිතන්නේ. එතකොට මේකට කියනද සම්මා සංකප්ප කියලා. වචනය හැම වෙලාවෙම භාවිතා කරන්නේ තමන් දන්නා වූ තමන්ට අවශ්‍ය දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරගන්න. එයා හැම වෙලාවෙම කේලම් කියනවා, පරස වචන කියනවා, හිස් වචන කියනවා, බොරු කියනවා කියන කාරණා ටිකෙන් මේක කරන්න බෑ කියලා දන්නවා. ඒ හින්දා එයා හැම වෙලාවෙම කතා කරන්න මොකද්ද මේ සම්මා දිට්ඨිය සාක්ෂාත් කරගන්න අවශ්‍ය විදිහ වචන කතා කරනවා. එයා දන්නවා කොහොම හරි ජීවත් වෙලා ජඩකමින් ජීවත් වෙලා කෙලෙස් එක්ක ජීවත් වෙන මට්ටමේ කායික ක්‍රියාවකින් කෙලෙස් නැති කරන්න බෑ කියලා දන්නවා. කෙලෙස් ලෙහෙන මට්ටමේ කායික ප්‍රවත්මකින් තමයි කෙලෙස් ලෙහෙන්නේ කියලා දකින හින්දා කයේ කරුකම අඩු වෙනවා. ඊට පස්සේ මේ දිට්ඨියෙන් යුක්තව ඊට අනුව හිතලා ඊට අනුව කියලා ඊට අනුව කළා කරන විදිහට ජීවත් වෙනවා. මෙයාගේ ආජීවයේ සම්මා වෙනවා. මෙයා යම් සිහියක් යොදයි නම් ඒ සිහිය යොදන්නේ අර දිට්ඨිය සාක්ෂාත් කරගන්න. යම් උත්සාහයක් තියෙන නම් ඒ දිට්ඨිය සාක්ෂාත් කරගන්න. යම් සිතේ එකඟමක් තියෙන නම් ඒ දිට්ඨිය සාක්ෂාත් කරගන්න. අන්තිමට බණ භාවනා කරනවා කියලා අපි කතා කළාට පුද්ගලෙක් සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් පුද්ගලයෙක් ගැන කතා කළාට බණ භාවනා කරන පුද්ගලෙක් සත්‍යයක් කියලා කතා කළාට සම්මා දිට්ඨි යුක්ත අංග 8ක ප්‍රවත්ත මේ තියෙනවා. එතකොට ඇස් දෙක වහගෙන එකතනක ඉඳගෙන ඉන්නවා කියන එක නෙමෙයි ජීවත් වෙනවා කියලා කියන්නේ. දිට්ඨියට අනුව හිතමින් කියමින් කරමින් ජීවත් වෙනවා කියන කාරණාවක් අවශ්‍යයි. වායාම සති සමාධි කියන ටික උදව් කරගන්නවා හිතන කියන කරන දෙයට. හිතනවා කියන කරන දේ කරනවා දිට්ඨියට අනුව. එතකොට සම්මා අංගාට ඉපදිනවා. එතකොට කියනවා දිට්ඨි සම්පන්නයි කියලා. අපි සත්‍ය පුද්ගලයෙක් කියලා දැක්කට සම්මා අංගාටක් තියෙනවා. ලෝකේ සත්‍ය පුද්ගලයෙක් කියලා දැක්කට මිච්ඡා අංගාටක් තියෙනවා. දැන් මේ චතුරාර්ය සත්‍ය සම්පූර්ණ වෙනකොට සක්කාය දිට්ඨිය නැහැ එයාට. රූපේ සත්‍යෙද්ද? රූපේ අසුර කරගෙන සත්‍යෙක් ඉන්නවද? රූපේ නිසා සත්‍යෙක් ඉන්නවද? නැත්තම් රූපේ ආත්ම වශයෙන් දකිනවා කියන එක වෙන්නේ නැහැ. නාම විඥාන නිසා නාම රූප වුණා කියලා දකිනවා. නාම රූප නිසා ආයතන හැදුණා කියලා දකිනවා. මේ ආයතන ටික සත්‍යෙක් කියලා දකිනවද? නැහැ. එහෙනම් ආයතනය ඇසුරු කරගෙන ආත්මයක් තියෙනවා කියලා දකින්නවද? නැහැ. ආත්මය නිසා සත්‍යෙක් මේ රූපය ඇසුරු කරගෙන ආත්මයක් දකිනවා. ආත්මය නිසා රූපේ පවතිනවා, රූපේ නිසා ආත්මය පවතිනවා කියලා දකින්නේ නැහැ. රූපේ හේතුප්‍රත්‍ය කියලා දකින්නවා. වේදනාවම ආත්මය කියලා දකින්නවා කියන එකක් නැහැ. වේදනාව ඇසුරු කරගෙන ආත්මය, ආත්මය නිසා වේදනාව, වේදනාව නිසා ආත්මය කියලා දකින්නේ නැහැ. මේ එක ස්කන්ධයකට හතර ගානේ විෂයාකාර දික්තියක් තිබුණා. ඒ ස්කන්ධ ටික ඇත්ත දකිනකොට ওই විෂයාකාරයෙන්ම බහලන්න බෑ ඒකට. සක්කාය දික්තිය නැහැ. රූප වේදනා සංඤා සංකාර විඥාන කියන ස්කන්ධ ටික සත්පුද්ගල කියන දික්තිය නැහැ. දැන් පුබ්බන්තේ කංකති නැහැ. ඉස්සර තිබුණා චතුරාර්ය සත්‍ය අවබෝධ නොවෙන්නේ ඉස්සෙල්ලා එයාට පුබ්බන්තේ කංකති. අපි පෙර හිටියද? හිටියනම් කොහේ ඉඳද්ද? කොහොම ඉන්නද? මොකෙක් වෙලා ඉන්නද? මොකෙක් වෙලා මොකෙක් වෙන්නද කියලා ප්‍රශ්න තිබුණා. දැන් එයාට එහෙම එකක් නැහැ. පෙර හිටියද හිටියනම් කොහෙද කියන එකක් නැහැ. එයාට පුබ්බන්තේ ඥානය තියෙනවා. පෙරද මම හිටිය සත්‍යයේ හිටිය පුද්ගලයේ හිටිය ආත්මයක් තිබුණා නෙවෙයි. පෙරද මේ වගේ දුක් වූ ස්කන්ධ ටිකක් තිබිලා තියෙනවා. ඒ දුක් වූ ස්කන්ධ ටික ඇත්ත නොදන්නා කම නිසා යද මේ ඇති වෙලා තියෙනවා. අපරන්තේ කංකති අතහැර ලෝකෙට අපරන්තේ කංකති තියෙනවා. අපි මැරිලා උපදීද? උපදීනම් කොහේ උපදීද? කොහොම කොහොම උපදීද? මොකෙක් වෙයිද? මොකෙක් වෙලා මොකෙක් වෙයිද කියලා ප්‍රශ්න තියෙනවා ලෝකෙට. කංකති සැකසක තියෙනවා. දැන් එයා දකිනවා අද ඇති කරගන්න අවිද්‍යා කර්ම තිබුණොත් මේ වගේම විඥානය රූපයකට බැසගෙන නාම රූප වෙලා ආයතන හැදිලා ස්පර්ශ වෙලා වේදනාවක් ඇති වෙනවා කියන දුක් වූ ස්කන්ධය හටගනී. අද අවිද්‍යා සංකාරය තිබුණු දුක් වූ ස්කන්ධය හටගනී කියන එකක් තියෙනවා. මම උපදේ පුද්ගලෙක් උපදේ සත්වයක් උපදේ කියලා එතෙද කෙසේද යන විමුති සත්ව පුද්ගල භාවයෙන් දෘෂ්ටියෙන් එන විමුති නෑ. මම මේ කියන ටික ගොඩක් ගැඹුරුයි අහන්න. ඇත්තටම මේ අවබෝධය නියම විදිහටම අවශ්‍යයි. මෙතනදී මේ චතුරාර්ය සත්‍ය ගැඹුරුයි කියලා කියන්නේ අපි සත්ව පුද්ගල භාවයක් ඇසුරු කරන මේ ලෝකයේ තුල යථාර්ථයේ ශුන්‍යතාවයක් තියෙනවා. සත්ව පුද්ගල භාවයෙන් තොර හේතුඵල ධර්ම පටිච්ච සම්පද ධර්මයක් තියෙනවා. මේ පටිච්ච සම්පද ධර්මයේ ගැඹුරයි. පටිච්ච සම්පද ධර්මතාවයේ ගැඹුරයි. ඉතින් යට අපරන්තේ කංකති අතහැරෙනවා දුක්ඛ සමුදය ඥානයේ දකින කොට. පුබ්බන්ත අපරන්තේ කංකති අතහැරෙනවා පෙරපසු දෙක දකින කොට. පෙර අවිද්‍යා කර්ම නිසා අද මේ පෙර අඹෑටේ නිසා අද මේ අඹ ගහක් හැදුන හැටි, ඒ ඇටේ පෙරේලා ගහක් හැදුන හැටි, අද ගහේ ඇති කරගන්න අඹ ඇටේ තිබුණු නැවත ගහක් හැදෙනවා කියනකොට පෙරඹයට තිබුණද තිබුණේ නැද්ද තිබුණනම් කොහේ කොහෙද තිබුණේ කියන කතාව පෙර ආත්මයක් කරගෙන කතාවක් එන්නේ. එයා දකින්න මේක මේ ගහේ ඇතිවෙච්ච බීජයක් නේ කියලා ඉතින් එහාට යන්නේ නැහැ. දිගින් දිගටම ආපු ආත්මයක් නැහැ. හොඳට පේනවා මේ මේ කැලේ හදන්න හේතුවම අඹ ඇටේ දිගින් දිගට යන්නේ නැහැ. ඒක ඉතින් ගහට ගහේ ඉවරයි. ඒ තිස්සල ගහේ ගෙඩියක් ඇතුලේ තමයි මේ ඇටේ තිබිලා තියෙන්නේ. බොහෝ කල් කල්පගානක પરම්පරාවට යන්නේ නැහැ යාට. එතකොට හැබැයි පටිච්ච සම්පද ධර්මය කියලා ගන්න. ඒකට හේතු ඒ ගහ. ඒ ගහට හේතු ඒ ඇති. නමුත් අපිට මේ වර්තමාන කෙලෙස්ලේ හගන්න මේ අප ගහට හේතු ටික බලා ගන්නත් අපිට පෙර ජීවිතේ අපිට හේතු නැති දෙයක් ගත්තම හොඳට නැති නේ. මොකද ඉතින් හැදෙන්නේ තියෙන ඔක්කොම සිද්ධි එකමයි. එකම දේ නිසා. ඊට පස්සේ ඒ වගේ මෙයාට පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති පුබ්බන්ත අපරන්තේ කංකති අතහැරෙනවා පටිච්ච සම්පද ධම්මේසු ඥානං කියන ටික එනවා. එතකොට පටිච්ච සම්පද ධම්මේසු කංකති අතහැරෙනවා. දැන් මේ ටික දකිනකොට මේ ධර්මතාවයේ දේශනා කළ භාග්‍යතුන් වහන්සේ කාන්තෙන් සම්මා සම්බුද්දයි මනාකොට ඇත්ත ඇති හැටි දන්නා වූ දක්නා වූ කමින්ම දේශනා කළා තියෙනවා මිසක හිතලා කියපු එකක් නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයට අදහන්න පුළුවන් පේන ප්‍රත්‍යක්ෂයි බුද්ධ ඥානයට. ඒ පැහැදිලිම අමෝලික ශ්‍රද්ධාවක් නෙමෙයි. කරුණ කාරණා සහේතුකව තමගේ ජීවිතයෙන් දකිනකම හින්දම බුදුහාමුදුරුවෝ කෙරේ පැහැදිලිනවා. බුද්ධේ කංකති අතහැරෙනවා. ඒ කාන්තේ මේ ධර්මතාවයේ මොන තරම් ඇත්තක්ද මේ? අපි පුද්ගලයා කියලා කියපු තැනක මේ තියෙන ඇත්ත මොන තරම් ඇත්තක්ද කියලා එයාට පේනවා. සුවක්ඛාතෝ භගවතෝ ධම්ම භාගතුනාසේ දේශනා කළ ධර්මයේ සුවක්ඛාත මනාවට දේශනා කරලා තියෙනවා. කාටවත් නෑ බෑ කියන්න බෑ. ගහක ඇටයක් හිටෝලා ගෙඩි හැදෙන එකයි අපේ ජීවිතේ ඒ අරමුණු දකින්නවා කියන තැන ඊතුදුණු ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ පැමිණලා ආයතන පරිහරණය කරනවා කියන ධර්මතාවය අතර තියෙන එකම සිද්ධාන්තයක් කියන ටික දැක්කාම කිසි කෙනෙකුට නෑ ඕක වැරදි, වේදනාව මගේමයි මගේ ආත්මමයි කියලා කියන්න බෑ, කියන්න සමත් කෙනෙක් නෑ. ආයතන ටික මගේ, ආයතන මගේ ආත්මය හැ මගේ ආත්මය කියලා කියන්න කෙනෙක් නෑ. මොකද ඒකට ප්‍රත්‍ය ටික පෙන්නවා එකින් එක ලේලා. මේ ගෙඩිය අයිති නැට්ටටයි, නැට්ට කඳ අතුයිති වලටයි, අතුයිති කඳටයි, කඳ ඇටේටයි අයිති කියනක දැක්කහම ඒක බොරු. කාටද කියන්න පුළුවන් අඹ ඇටේ අයිති නැහැ ගහ හැදෙන්න? ඒක වැරදි කියලා කියන්න පුළුවන්ද? අඹ ගහ කඳ අවශ්‍ය නැහැ අතුයිති හැදෙන්න, ඒක බොරු කියලා කියන්න පුළුවන්ද? අතුයිති අවශ්‍ය නැහැ නැටි හැදෙන්න, ගෙඩි හැදෙන්න කියලා කියන්න පුළුවන්ද? බෑ. ඇත්ත සත්‍යයක් අඹ ඇටේ නිසා ගහක් හැදිලා ගහ නිසා අතීතය හැදිලා අතීත නිසා ගෙඩියක් නෙකේ ඇත්ත. බුදුරජාන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් හැමදාම තිබුණ ඇත්ත. ඒ වගේමයි අපේ ජීවිතය තුළත් ඔය වගේම සිද්ධියක් තියෙන බුදුරජාන් වහන්සේ පහළ වුණත් නැතත් හැමදාම තියෙන ඇත්ත. ඒ ඇත්ත අපිට වැහිලා මේ මම මගේ අතපය මගේ ඇහැකන දිවනාසය ශරීරය කියලා අපි උඩින් පිටපොත්තකින් ජීවත් වෙනවා. අපි මගේ කරගෙන ජීවත් වෙනකොට බුදුරජාන් වහන්සේ පහළ වෙලා කළේ මොකද්ද? ඔක මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි, හේතු ප්‍රත්‍ය මෙන්න මේ තමයි උතුර තියෙන ඇත්ත කියලා පෙන්වනවා. කොච්චරයි කලේ? ඒකයි ඒක බොරු කරන්න බැරි බුදුරජාන් වහන්සේගේ දෘෂ්ටියක්වත් දේශනා කළා නෙමෙයි. හැමදාම පැවතුණු පවතින අපේම ජීවිතවල ඇත්ත පෙන්වේ. ඔය ටික දකිනකොට සුවක්ඛාතෝ භගවත ධම්ම භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ සුවක්ඛාතයි කියන නුවණකට ධම්මේකාන්තිය අතහැරෙනවා. මේ ධර්මයේ දැකලා මේ ධර්මයේ සාක්ෂාත් කරගන්න මේ අනාත්මයේ ජීවිතේ කරගන්න යම් කිසි කෙනෙක් ප්‍රතිපත්තිය යෙදුනා නම් සුපටිපන්නෝ භගවතු සාක්ෂමේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා නියම ප්‍රතිපදාව ගිහිල්ලා තියෙන දුක නැති කරන්න කියලා ලෝකයා එක එක දේවල් කරද්දී දුක නැති කරන්න අවශ්‍ය නියම ප්‍රතිපදාවේ මේ හැතිරලා තියෙන නියම න්‍යායට පිළිපන්න කියලා සංඝයාගේ ගුණ එයාට පේනවා. එතකොට සංඝේ එකඟති නැහැ. දුක නැති කරන්න පුළුවන් මේ ඇත්ත දැකලා කර්ම ක්ෂය කරලා ආශ්‍රය ක්ෂය කිරීමෙම පමණයි ඒ සඳහා මගේ හිතකය වචනය කියන තුන්දර මේ දෘෂ්ටිය සාක්ෂාත් කර ගැනීම සඳහා මම යොදවන්න ඕනේ කියන කාරණාව ගැන යාට සැක නැහැ. හින්දා සීග්ඝාය කංකති දුර වෙනවා. ශික්ෂාව පිළිබඳව සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාව පිළිබඳව කියන සැකේ දුර වෙනවා. ඔන්න බුද්ධේ කංකති, ධම්මේ කංකති, සංඝේ කංකති, පුබ්බන්තේ කංකති, අපරන්තේ කංකති, පුබ්බන්ත අපරන්තේ කංකති, පටිච්චසමුප්පාද ධම්මේ සුඛංකති, සීග්ඝාය කංකති කියපු අටතනම ගෙවෙනවා. බුද්ධ ආදී අටතනම ගෙවලා මේ ටික දකින්න. සක්කාය දිට්ඨි නැහැ, විචිකිච්ඡාව නැහැ. දැන් මෙයා සුදුසු නැහැ සිල් වෘත පරාමර්ශනය කරන්න. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැති කාලේ ලෝකෙ තුල එක එක වෘත සමාදන් තිබුණා. හරකෙක් වගේ ඉන්නවා, ඒ විදිහට හිටියාම ඒ වෘතයෙන් මොකද්ද හොඳට කිරුවාම ඒකෙන් විසුද්ධියක් පිරිසිදු වීමක් නිවනක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. ඒකට කියනවා ගෝ වෘත කියලා. බල්ලෝ වගේ ඉන්නවා, යන්නේ කකුල් දෙකයි අත් දෙකෙන් බිමට දැම්මුත් මිසක කන්නේ නැහැ, ওই විදිහට. ඒකට කියනවා කුක්කුර වත කියලා. ඒ විදිහට විමුක්තියක් බලාපොරොත්තු වෙනවා. එළුවෝ වගේ ඉන්නවා, අජ වෘත කියලා කියනවා. සමහරු පංචත්තාපෙන් තැවෙනවා. පංචත්තාපෙන් මොකද කියන්නේ? බද පංචත්තාපෙන් ආගෙයි. පස් ආකාරයකින් තැවෙනවා, තවනවා, කෙලෙස් තවනවා. හොදට ඇඟ පිච්චෙන ගිනි රස්නේ තියෙන ඉර අවුවට වෙලා ඉහෙ ඉදිරිනුත් ගිනි ගොඩක් ගහගෙන පිටි කකුල් දෙක පැත්තෙන් ගිනි ගොඩක් ගහලා දෙපැත්තෙන් ගිනි ගොඩවල් හතරක් ගහලා උඹේ ඉරියව්වේ රස්නේ නොයි මේ පස් පොලෙන්ම කූරු කතුකු තියුණු මේ උස්නේක් විතරක්. මොකටද මේ පුරාණ කර්මද තවල තවල අවසන් කරන්න කියලා. ඔකට කියන පංචස්ථාප වෙනවා කියලා. පස් ආකාරයකින් තවන කෙලෙස් තවනවා. ඔයකත් වෘත සමාදානයි. තව තිබුණා හිම වැටෙන සීතලේ ඔගලන්ට මේ ටැප් එකක් කරලා සීතල වතුර ටික නාන්න පුළුවන්ද කියලා බලන්න. හිම වැටෙන සීතලේ ගංගානම් ගඟට බහින උදේ පාන්දර දියසේවල වලින් ආදපු මල් මාලා එහෙම දාගෙන පව් හොදලා අරින්න කර්ම ගෙවා ගන්න. ඒවා වෘත සමාතන. දැන් මේ වගේ දික්ටි සම්පන්න කෙනෙක් සිල් වෘත ස්පර්ශ පරාමර්ශනය කරනවා කියන කාරණාවක් වෙන්නේ. ඒ හින්දා එයාට සීලපත පරාමාසයක් නැහැ. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න නම් පටිච්චසමුපාදේ අනිවාර්යෙන්ම ඕනේ. පටිච්චසමුපාදේ දැක්කොත් චතුරාර්ය සත්‍ය දැක්ක, චතුරාර්ය සත්‍ය දැක්කොත් පටිච්චසමුපාදේ දැක්ක වෙනවා. යෝ ධම්මං පසතිසෝ පටිච්චසමුපාදං පසති, යෝ පටිච්චසමුපාදං පසතිසෝ ධම්මං පසති. සත්‍යත් මහ රහතන් වහන්සේ දේශනා කරන යම් කෙනෙක් ධර්මයේ දැක්කොත් එයා පටිච්චසමුපාදේ දැක්ක කෙනෙක්.
පටිච්ච සම්පදේ දැක්කොත් ධර්මය දැක කෙනෙක් වෙනවා. ඒක මෙහා කෙනෙක් චතුරාර්ය සත්‍ය ධර්මය දැක්ක කියලා මොන හරි දෙයක් නම් දැක්කේ එයා ධර්මය දැකලා නැහැ. ඉතින් ඔය වගේ විශාල දර්ශනයක් දැකලා ඒ දර්ශනය සාක්ෂාත් කරගන්න යනකොට කරන කාරණා ටිකක් තමයි අපි ওই භාවනා කියලා කියන්නේ. හැබැයි ඒක කරන් ඉස්සෙල්ලා මේ දර්ශනය දැනගෙන තියෙනවා. මේ වගේ දර්ශනයක් සාක්ෂාත් කරන්න දකින්නයි අපි මේ යන්නේ කියලා. එතකොට මෙන්න මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුනට කියන්නේ දර්ශනයෙන් පහකට යුතු කෙලෙස්. මේ චතුරාර්ය සත්‍ය කෙනෙක් දැක්කොත් පටිච්චසමුපාදයේ හරහා ඒක තමයි ආගේ දර්ශනය. ඒ දර්ශනය දැකීමත් එක්කමයි තයස්සු ධම්ම ජහිතබවන්ට මේ ධර්මතාව තුන දුරු වෙනවා කියලා කිව්වේ. දේශනා කළේ. ඉතින් පින්වතුනි මෙන්න මේ චතුරාර්ය සත්‍ය කියන එක අපේ ජීවිතයේ නොවිච්චකේ ලක්ෂණය තමයි හොයාගත්ත හැකි අපේ ඉතුරු අංග හත හිත කය වචනය සහ ජීවත් වීම කියන කාරණා ටික බාහිර වස්තු හොයන්නම යෙදিলা තියෙනවා නම් ඒ කාරණාවෙන් දකින්න තාම දිට්ඨි සම්පන්න නැහැ කියලා. ඒ කාරණාවෙන් දකින්ද මොකද දිට්ඨි සම්පන්න කෙනාගේ ලොකු වෙනසක් Tamanta taman sowan කියලා හිතන් දකින්න පුළුවන්. මොකද ලෝකයා දන්න ලෝකයා දකින විදිහේ බාහිර භෞතික වස්තු නැති වුණොත් දුක එනවා, ඒව තිබුණොත් දුක නැතු වෙන්න පුළුවන් කියන දෘෂ්ටිය යාගේ මනසේ නැහැ. ඒ හින්දා කඩාගෙන බිඳගෙන මේ වැපතු කරන gati යාගේ මනසේ නැති ඉබේමයි. දික්කිය නැති නිසා හැම වෙලාවෙම සිල් ගන්නවා භාවනා කරනවා කියන එක සමහරවිට පේන්නේවත් නැතු ඇති ලෝකයට. නමුත් එයා හැම වෙලාවෙම ගෙදර දොරේදී වැඩ කටයුතු කළොත් මේ අංගාට සාක්ෂ ප්‍රෝගන්න විදිහට ජීවත් වෙලා තියෙනවා. ඒ හින්දා එයාගේ හිතින් කියින් කිරි මට සිලුටුයි කියලා එයාටම පේනවා. එයාට දන්නවා එයාගේ ජීවිතේ මගේ හිතකය වචනය කියන තුන්දර නිතරම ක්‍රියාත්මක වෙන්නේ මේ චතුරාර්ය සත්‍යයේ දිට්ඨියට අනුවයි කියන එක. ඉබේම නතර වෙලා තියෙන මිච්ඡා දිට්ඨියට අනුව හිතනවා කියනවා කරනවා කියන එක. එතකොට එයාට දකින්න පුළුවන් තව සත්‍ය පුද්ගලෙන්නේ තව මේ අංගාටක පැවැත්ම මිච්ඡා අංගාටක පැවැත්ම මේ සත්‍ය පුද්ගලෙන්නේ මේ සම්මා අංගාටක පැවැත්ම කියලා එයාට දකින්න පුළුවන්කම තියෙනවා. එච්චරට බලයක් තියෙනවා සේක ඥානය තුල. ඒකයි සෝවාන් මාර්ගස්ථ කෙනාට තිතකප්පේ කියලා කියන්නේ නිකන්ද? තිතකප්පේ කියන්නේ මොකද්ද? කල්පයේ හිටිනවා, කල්පේ නතර වෙනවා. සෝවා මාර්ගත්ත පුද්ගලයෙක් ඵලයටපත් නොවුනොත් ඵලයටපත් වෙනකම් මේ මුළු කල්පේම විනාශ වෙන්න තියෙනවා, කල්ප විනාශය නතර වෙනවා කියනවා. එයා මාර්ගත්ත පුද්ගලයා එක පුද්ගලෙක් මාර්ගත්ත පුද්ගලයා ඵලයටපත් වෙනකම් කල්ප විනාශය නතර වෙනවා කියනවා. මේ මුළු පෘථිවිය විනාශ වෙන්න තියෙනවනම් එකද වෙන්නේ මාර්ගත්ත පුද්ගලයා ඵලයටපත් වෙනවා. ඒ තරම් බලයක් එක්කෙනෙකුගේ ඥාන දර්ශනය තුල. එතකොට හිතන්න මේ සිද්ද කියලා මොන වගේ දර්ශනයක්ද කියන එක. පින්වතුනේ මනුෂ්‍යෝ සිය ගණන එක පිටණියක ඉන්නවා ඔක්කොම ගුරුගැදෑද නිදිනා අතපයවත් වළංගු නැති මනුස්සයෙක් නැගිටලා ඉන්නවා නම් මේ වෙලාවේදී අතපය වළංගු නැගිටිනවා නම් නැගිටලා ඉන්න නිය බලවත් නේද? පොඩි ළමෙක් හරි ලොකු කෙනෙක් හරි මහලු කෙනෙක් හරි අවදියෙන් ඉන්න කෙනා බලවත් නේද? ඒ වගේ අවිද්‍යාව නැමැති නිින්ද ඇතුළු මුළු ලෝකයක්ම නිදා ගන්නකොට අවදියෙන් ඉන්න එකම කෙනා දිට්ඨි සම්පන්න පුද්ගලයා විතරයි. නැත්නම් අර මාර්ගස්ත පුද්ගලයා විතරයි. එයා නිසායි ලෝකයේ විනාශ නොවි පවතින්නේ. එයා වටිනා මුළු ඔක්කොටම වඩා අර සිය ගානක් නිදාගෙන ඉන්න මිනිස්සුන්ට වඩා අර අවදියෙන් ඉන්න කෙනා වටිනවා. මේ මිනිස්සු 100ටම අනතුරක් වෙන්න ආවොත් වළක්වන්න පුළුවන් හැකියාව මෙයාට තියෙනවා. Tamanට අනතුරක් වෙන්න ආවොත් කරන්න ආවොත් බේරෙන්න පුළුවන්කම එයාට තියෙනවා. මොකද එයා අවදියෙන් ඉන්න නිසා. නිදාගත්ත මිනිස්සු 100න් එක්කෙනෙක් අනිත් කෙනෙකුට රැකවරණ දෙන්න සමත් වෙලා තියෙනවද කියලා බලන්න. කාටත් පුළුවන් වෙලා තියෙනවද? අනතුරක් කරදරයක් આવු දැනුම් දීලා කුරුද්දන්න නැගිටින්න කවුරුත් ඉන්නවද? අර එකම කෙනා බලවත් නැද්ද, පිහිටක් නැද්ද, උපකාරයක් නැද්ද? අර ඔක්කොටම බලවත්. ඒ වගේ දික්ක සම්පන්න මාර්ගස්තික පුද්ගලයෙක් බලවත් මුළු ලෝකයකට වඩා. අර උතුමාගෙන් දකින්න මුළු ලෝකෙම නිදින නිදාගින් නැගිටලා ඉන්න එක්කෙනයි නත්. එයාට පුළුවන් අර ඔක්කොටම පිහිටක් වෙන්න. ඉතින් පින්තුනේ මට තේරෙන මම දන්න මට හැකි පමණකින් තමයි මම මේ ටික කියලා දෙන්නේ. මේකට වඩා ධර්ම ගොඩාක් ගැඹුරුයි. ගොඩාක් ධර්මයේ තේරුම් ගන්න, දුක අවසන් කරන්න, අවබෝධ කරගන්න වටිනා ධහමක් තියෙනවා. නමුත් ඒ සඳහා වියපැදම් කරන ලොකු ජීවිතයක් අපිට නැහැ. අර අරක සූත්‍රයේ පෙන්වන්නේ අවුරුදු 100ක් ජීවත් වෙනවා කිව්වොත් අපේ ජීවිතයේ මාස 1200යි උපන්න දවසේ තරම්. ඒකේ දඟ ගාපු කාලවල්, බඩ ගාපු කාලවල්, සෙල්ලම් කරපු කාලවල් ඔක්කොම අතහැරලා කිසිම දෙයක් සීමේ කියන්න බැරි අර බකමුණගේ වයසට කියන වයසට ආපුවම ඒ ටිකත් එක්කම අරවත් එක්කම ඔය මුකුත් කරන්න බෑ. ඒ අතරනුත් අවුරුදු දැන් අවුරුදු කියනනම් අවුරුදු 50ක්ම රැ. අවුරුදු 50යි නැගිටලා ඉඳලා තියෙනවා. අවුරුදු 50නොත් පොඩි කාලෙට ගියාම, මහලු කාලෙට ගියාම, ඔය වගේ දේවල් ලෙඩ රෝග වලට පත් වෙලා හිටියාම, ඔය වගේ දේවල් ගත්තාම දවස් කීයද, මාස කීයක් විතර වේද කියලා හිතන්න. අපිට මේකේ වටිනාකම තේරෙන්නේ නැතිකම හින්දාම අපි මේ මාස කීපය තුලද සෙල්ලම් බත්තු වියා ඉන්නවා. ඉතින් මතක් කරන්නේ මේ අවස්ථාව හැමදාම අපිට හම්බ වෙන්නේ නැහැ. මේ හම්බ වෙච්ච අවස්ථාවෙන් කොහොම හරි ප්‍රයෝජන අරගෙන මේ සසර දුක ගෙවා ගන්න උත්සාහවත් වෙන්න කියන එක මට තේරෙන ටික මම කිව්වට මේට වඩා මේ ධර්මයේ අවබෝධ කරගත යුතු පැත්තක් තියෙනවා කියන කාරණාවක් මතක් කරනවා. මට හැඟවීම චතුරාර්ය සත්‍ය ගැන හැඟවීමක් විතරයි කරන්න පුළුවන්කම තියෙන චතුරාර්ය සත්‍ය පෙන්වන්න නෙමෙයි මම ඇත්තටම. මේක මේට වඩා ලස්සනට උපමා කියලා දක්ෂව පෙන්වන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඕගොල්ලන්ට මෙතනදීම මාර්ග ප්‍රඥාව පහළ වෙයි. දැන් මේ පොඩි උපමාවක් කියලා කිව්වහම නිකන් කියනට වඩා තේරෙනවා නම් ඊට වඩා කියලා දෙන කෙනෙක් ඉතින් ඒක එක රහතන් වහන්සේ නමක් හිටියොත් බණ අහලා අවසන් වෙනකොටම 69ක් රහත්තුන් සෝවන් වුණා කියන්නේ. මොකද මේක ලෙහෙලා දෙන්න පුළුවන්, ඉවර කළ දෙන්න පුළුවන් හැකියාව තියෙන නිසා. නමුත් අද ඒ කල්යාණ මිත්‍ර සම්පත්තියත් අඩු කාලෙක ගස් නැති රළට පුත්‍රිගත් ගහක් කියනවනේ නේද? ඉතින් ඒ වගේ ඉතින් ධර්මයේ අඩුකමට ඉතින් මේ දේශනාවක් වෙන්න ඇති. නමුත් පින්වතුන්ද කියනවා මේකත් වඩා බොහෝ වටිනා පැතිකඩක් අපිට දකින්න, විවර කරගන්න, පහදව ගන්න තියෙනවා. එනිසා ඒ සඳහා ජීවිතය වැඩිමනක් කැප කරන්න කියන කාරණාව මතක් කරනවා. උත්සාහය තියෙන, උවමනාව තියෙන කෙනාට බැරි දෙයක් නෙමෙයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න එක. අපිට දැක්කනේ ස්වභාව සිද්ධියක් තියෙන මේ සිද්ධියට අනුව නිතරම හිත හසුරවන විතරයි තියෙන්නේ. ඉතින් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන තම තමන්ගේ නිවීම, තම තමන්ගේ මිදීම හැම දිනකටම හදාගන්න කියලා මතක් කරනවා. ඒ සඳහා මේ දේශනාව පුනස්සියම වේවා කියලා මම. එහෙනම් අපි පින්නුමෝදන් කළ යුතු තැන් වලට පින්නුමෝදන් කරමු. විශේෂයෙන්ම අද මේ ධර්ම දේශනා කළා, ධර්ම ශ්‍රවණය කළා. මේ සියලුම ආකාරයෙන් පහල කරගත්තා වූ සියලුම කුසල ධර්මයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් මේ පින්වතුන් දිවල් දොරට ආරක්ෂා දිස්තන්ට අධිග්‍රහීතුත් මේ විහාරස්ථානට අධිග්‍රහීතුත් ශාසන මාම කෂ්ඨකාරක සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසර වඩා වර්ධනය කරගනිමින් දෙවියොත් පතන බෝධි පින්වතුන් වෙන සනසිතා කිනා දාසෙන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤස්සං අනුමෝදිත्वा චිරන්තරං කන්තු සත් සාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤස්සං අනුමෝදිත्वा චිරන්තරං කන්තු සත් සාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා
එවගේම අද දවසේදී අපි ධර්ම දේශනා කළ ධර්ම ශ්‍රවණය කළ යන්තා කුසල ධර්මයන් රස්නා දේශීලු කුසල ධර්මයන් මේ පින්තුන්ට මේ සද්ධර්මය අහන වටපිටාව ඉතුරු කළා ලෝකෙ තුල හොඳ නරක දෙක දැනගන්න හෝ අවශ්‍ය වටපිටාව ඉතුරු කළා තමන්ගේ ජීවිතය කැප කළා මේ පින්තුන්ට මේ සේවයක් කරන මහා සංඝරත්නය ඇත්තටම අම්මා තාත්තාත් නොකරන සේවයක් කරන්නේ. ඔගලන්ගේ අම්මා තාත්තාත් ඔගලන්ට මෙහෙම සේවයක් කරලා දුන්නේ නැහැ. ඔගලන්ට මේ ජීවිතය ඉගෙන ගන්න කියන උදව් වෙන්නේ නැති. නමුත් මුළු සංසාර දුකින් මෙතර වෙන සද්ධර්මය දෙන්න මේ ජීවිතය රැකවරණය දුන්නට හැම ජීවිතයකින් රැකවරණය දෙන ටික කළේ නැහැ. ඒ ටික කළා දීලා තියෙනවා මහා සංඝරත්නය. ඉතින් අපි කළ කුසල ධර්මයන් අපි අනුමෝදන් කරමු. විශේෂයෙන් මේ විහාරස්ථානයේ වැඩ සිටින අපේ ගෞරවනීය ලොකු හාමුදුරුව ආදරයෙන් ගෞරවයෙන් මතක් කරනවා අවසරයි අපේ දෙවරක්විත නායක හාමුදුරුවන් වහන්සේ. ඒ ලොකු හාමුදුරුවන්ට හැම වෙලාවෙම ළඟින් ඉඳලා ශක්තියක් ධෛර්යයක් වෙන අපේ ධම්මසිරි හාමුදුරුවොත් අනිත් පොඩි හාමුදුරුවොත් මතක් කරනවා. ඒ වගේම මට මේ රටට එන්නට හැම ආකාරයකම කටයුතු කළ ඒ දෙන්නටුන් පන්සලේ ගෞරවනීය නායක හමුදුරුවෝ මතක් කරනවා. ඒ වගේම සත්‍රාක්මචාරයන් වහන්සේලා ඒ වගේම මට ළඟින් ඉඳලා නිතරම උපස්ථාන කරන මගේ පුඩි හමුදුරුවෝ මතක් කරනවා. මේ සියලුම ස්වාමීන් වහන්සේලාට අපි කළා වූ සියලුම කුසල ධර්මය අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවය චිර ජීවනයත් කරන කියන සාසනාවක මාමක කටයුතු දිනු තුනු කර ගන්නටත් ශක්තිය ධෛර්යය ලැබේවා. පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් වන සනසෙත්වා කියන අදහසින් ඒ වගේම පින්වත්නි මේ මොහොතේදී මේ පින්වතුන්ට අවිද්‍යා අන්ධකාරය දුරු කළා ප්‍රඥා ආලෝකෙන් ජීවිතය ආලෝකමත් කරගන්නට උපකාරී වෙන මේ සද්ධර්ම දේශනාව අද පවත්වනකොට ඒ සඳහා ධර්මයේ කෙරෙහි ගැතිකමින් ධර්මයේ කෙරෙහි සෙනෙහසෙන් දේශකයන් වහන්සේලා නැවත තව තවත් දිටිගන්වන අදහසින් සද්ධර්මයට පූජා කරන අදහසින් සද්ධර්මයට ගෞරව කරන අදහසින් මේ ධර්ම දේශනාව සඳහාද විශේෂ දායකත්වයක් කලන සිටින් යුතුවම දායකත්වයක් සපයනවා දායකත්වයක් ලබාගෙන තියෙනවා ඒ අපේ සුදත් සේනානායක මහත්මයා ඒ වගේම යුතිනියෙන් ගොඩ නැතිනිය ඒ තමන්ගේ දරුවනුත් එකතු කරගෙන ඒ වගේ මේට සහ සම්බන්ධ වෙච්ච අනෙක් සියඥාතුන්ත් එකතු කරගෙන ඉතින් මේ ධර්ම දේශනාව සඳහා සත් අදහසින් අනුග්‍රහය දායකත්වය ලබාගෙන මේ පින්වතුන්ට ධර්මය අවබෝධ කරගන්න ඉඩ අවස්ථාව සලසලා දුන්නු ඒ ඇත්තන්ගෙත් අහිංසක බලාපොරොත්තුකුත් තියෙනවා. සෙල්ලම්වත් වෙනකොට සෙල්ලම් ගෙවල් ඇතුළෙත් ළඟයි ගිය ආසාවක් තියෙනවානේ. ඒ වගේ ඉතින් අපි උදේනේ මේ තිනේ සුදත් මහත්මා ප්‍රාර්ථනා කරනවා ඒ තුසාන් සේනනායක තමන්ගේ පුතා හෙට දවසේ උපන්දිනය සපිරෙනවා. ඉතින් ඒ පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි තුනුරුවන්ගේ ආශිර්වාදය මේ සම්මාදිට්ඨි දෙවියන්ගේ ආශිර්වාදය තුනුරුවන්ගේ ආරක්ෂාව මේ පුණ්‍ය ශක්තියගේ බලය තුලින් මේ පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයත් වේවා කියලා අපි දාසෙන් සෙනෙහස කරනවා. ඒ වගේම එතුමන්ලා බලාපොරොත්තු වෙනවා මේ දේශනාව තුලින් ජනිත වෙච්ච සීල කුසලයන් මියගේ ඥාතින් අනුමෝදන් කරවන්නට ඒ සුදත් සේනානායක නැතිතුමාගේ නැති ගිය පියාණන් තමන්ගේ නියපරලෝකීය පියා වූ ජී සේනානායක ආදරණීය පියාණන්ට මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම
එතුමගේ වර්ග පරම්පරාගත තව ඥාතීන් සිටිනා මිය පරලෝකෙල්ලා යෑම මේ මොහොතේ සිපත් කරනවා. උදේනි නියංගුඩ මෙතනේ වර්ග පරම්පරාගත ඥාතීන්ත් මේ මොහොතේ සිපත් කරනවා. ඒ වගේම මෙතෙන්ට සහ සම්බන්ධ වෙච්ච මේ පින්වත් සියලුම දෙනාගේ නම්ින් ඇසේ කලුරිය කලාව මියගේ ඥාතීන්ත් මේ මොහොතේ සිපත් කරනවා. ඒ සේනානායක මෙතුමන් ඇතුළු මිය පරලෝකීය මේ සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරනවා, අනුමෝදන් වෙත්වා. ඒ අය දුකක සිටින දුකින් අත් මිදී සපවත් භාවයකට පත්වීමෙන්, සැතෙන් සැපට පත්වීමෙන් උතුම් නිවන සැනසෙත්වා කියන අදහසින් ගාථාව කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉදං මේ ඥාතීනම් ඒ වගේම ඒ සුජීවත්ව සිටින, ඒ කියන්නේ සුදසේන නායක මහත්මයාගේ සුජීවත්ව සිටින මෑණියෝ, ඒ වගේම උදේනී නියඟුඩ මැතිණියගේ සුජීවත්ව සිටින මාපිය දෙපළ ඇතුළු ඒ දෙකුලයන් හේම සුජීවත්ව වාසය කරන ඥාතීන්ටත් මේ සඳහා පැමිණි මේ පින්වතුන්ගේ සුජීවත්ව වාසය කරන ඥාතීන්ටත් මේ සියලුම දෙනාටත් ඉතින් මේකේ දේශනා කළ තුන දේශකයන් වහන්සේටත් කියලා මම ඉතින් මට ආශිර්වාද කරගන්න බෑනේ, කමක් නෑ. මේ පින්වතුන්ගේ ප්‍රාර්ථනාව තුන දේශනා කරන දේශකයන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා කියලා හඳයි. ඒකම පින්ව ස්වාමීන් වහන්සේලාගේ සුජීවත්ව වාසය කරන දෙමාපියන්ට, ඒ වගේම මේට සහ සම්බන්ධ වෙච්ච මේ පින්වත් සියලුම දෙනාටත්, ඒ ඉස්තර නම් වශයෙන් කිව්වා වූ ඒ දෙමාපියෝ ඇතුළු මේ පින්වත් සියලුම දෙනාට පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් තුන්වන් සතු අනන්ත ගුණ බලයෙන් මෙතුන් ශක්තියෙන්ගේ බලයෙන් එමේ සෑම දිනාටම ගෙම මෙලොව ජීවිත වලට තිවන්නෝ ලෙඩ දුක් කරදර බාධක අපල උපද්‍ර දුර වේවා. ඒ වගේම හැම දිනාම කරන කියන රැකී ආරක්ෂා ඉගෙනීම් කටයුතු ආදී ධාර්මික සංකල්පනාවන් දිනෙන් දින දියුණු වේවා, සාර්ථක වේවා, පෞලිය උදවි අසල් වාසෙන් අතර සාමය සමග සුහදත්වයේ පැතිරේවා. ඒ වගේම සතර වසනාතුරු සාපේපාසා දිව්‍යකට දුකි දුප්පත් අසන දිද්දු භාගකට පත් නොවේ. බුදුපසේ බුදු මහ රහතන් වහන්සේලා නිවිසෙන සිටින වැඩවදාලා උතුම් මජරාමර නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නටත් මේ සියලු දෙනාට මේ උදේනිය අඟුඩ මෙතුණිය සුදර්ශන නායක මැතිතුමා ඇතුළේ පෞලි සියලු දෙනාමත් ඇතුළේ මේ පින්වත් සියලු දෙනාටම මේ කුසල ධර්මයේ උතුම් නිවන් පිණසම පාරමිතාවක් වේවා කියලා කවුරු සාදුනාටම තෙරුවන් සරණයි. කොහොම වන්දනා කරගන්න අභිවාදන සීලස නිච්ඡං වද්දා උපචායනෝ චත්තාරෝ ධම්මා වද්දಂತಿ ආයුවන්නෝ ස්කම්බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේව චතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමිච්චතු.